තෙරුවන් සරණයි රවි මහත්මයා.
තෙරුවන් සරණයි.
මොඳමයි ඔබතුමාවත් අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. එහෙමනම් අද දිනත් අප සමග අපේ ධර්ම සාකච්ඡාව පැවැත්වීම සඳහා අප සමග සම්බන්ධ වෙනවා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. අපි ඔබතුමාට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අදට දෙමිට ධර්ම සාකච්ඡාව කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි රවි මහත්මයා.
තෙරුවන් සරණයි. අදත් අපිට සාකච්ඡාව පවත්වාගෙන යන්න කාට හරි අහන්න දෙයක් තියෙනවා නම් යොමු කරන්න.
තෙරුවන් සරණයි. ඔතකොතරගේ මට පොඩි විමසීමක් කරන්න හිතුවා මේ අවස්ථාව දෙච්චසිනවා. පත්‍යකරත් සූත්‍රයේ පිළිබඳව ඔන්නතනෙක තියෙනවා මේ පච්චුප්පන්න යෝධම්ම පත්‍යෝත්‍රේ පස්සති කියන තෙන්දී මේ කියවෙන එක හරියට මොකද්ද මේ මේ පොඩි පැහැදිලි කරගැනීමක් කරන්න පුළුවන් දෙයක් කියවෙන්නේ මොකද්ද කියලා. මොකද තෙන්දී විස්තරේ කියනකොට කියනවා අතීතයේ ඇලිගෙනෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ අනාගතයට ඇලීමක් කැටීමක් වෙන්නෙත් නැහැ. කියනකොට එතන නිකන් අර වර්තමානයට තමයි මේ වර්තමානය පිළිබඳව තමයි අපි විනය කරන්න ඕන කියන අදහසක් වගේ තමයි එන්නේ. ඉතින් මට හිතෙනවා එහෙම අදහසක් ගන්න එක වැරදි කියලා. ඒක පිළිබඳව පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද?
ඒකම සරණයි. ඇති අපි දැන් තමන් මතු කරපු ප්‍රශ්නේ අතීතේ ගැන හිතන්නේ නැහැ කියනකොට අපි අතීතේ පිළි අරන්ද නැද්ද? අනාගතයට යන්නේ නැහැ කියනකොට දැන් අනාගතේට අහු වෙලාද නැද්ද? එතකොට එතනින් තේරුම් ගන්න ඒ ගත්තු අර්ථයේ අඩුවක්. ඒ කියන්නේ අපි ඔක ගැන හිතුවේ ලෝකෙට අහු වෙලා දර්ශනයක ඉඳන් නෙවෙයි. දැන් දර්ශනයට එනකොට අපි දන්නවානේ අතීතය කියන එක ඉක්මවා යන ස්වභාවයක් තියෙනවා. ඒ එක තුළදී අතීතය ඉක්මවා යනවා කියන්නේ අතීතය යෙදෙන්න බෑ, අදාළ නෑ කියන ස්වභාවයට එන්න ඕන නේද? අපි අතීතයට යන්නේ නැතුව මොකක් හරි කරන්න හදනවා කියන එක අපි අතීතයේ කියන එක පිළිගන්න ඉවර. අතීතේ ඒ අනුව ගිහිල්ලා ඉවරයි. එතකොට මම අතීත ගැන හිතන්නේ කියලා හරි දෙයක් කරන්න හදනකොටම අතීතට ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ අතීතේ පිළිගන්න ඉවරයි. අනාගතේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියනකොටම අනාගතේ කියන අදහසට දැසගෙන ඉවරයි නේද? දැන් ඔක තේරුම් ගන්න විදර්ශනාව කියන ඉතිරි තියෙන ඉතර වෙන ගතිය. ඉතර වෙන කියන්නේ ඒක විස්මවා යන නොයෙදෙන ස්වභාවයකට එන්නවා. ඒකම තමයි මේ අපි සක්කාය දිට්ඨියට දැම්ම කියන්න තියෙන්නේ. දැන් මම හැදුවට පස්සේ මම නැති කරන කතාව නෙවෙයි. අතීතේ හැදුවට පස්සේ අතීතයෙන් නිදෙන කතාවක් නෙවෙයි මේ ලෝකෝත්තර දර්ශනය කියන්නේ. හැම එකටම දාන්න. දැන් රූපය පිළිගල රූපය බාරගත්තට පස්සේ රූපයෙන් ඈතර වෙන කතාව නෙවෙයි. මේ ගොඩක් වෙලාවට අපිට අහන්න ලැබෙන්නේ අපිට වැටහෙන්නේ ওই මාතක. ඒක තමයි මේ ලෝකෙටයි. ඒක පූර්ව ප්‍රතිපදාව ආදි බ්‍රහ්මචර්යාවතයි කිනිසක් මේ ආර්ය දර්ශනේ නේ. ආර්ය දර්ශනේ කියනකොටම ඒක ඉක්මවා යන නුවණක් එක්ක යෙදෙන දෙයක්. ඒවනේ අදතර සයින්නාසෙ මතක් කළා මම හිතන්නේ රදැ වතුරේ බල්ලගේ උපමාව එහෙම නැත්නම් කණ්ණාඩි ප්‍රතිබිම්බේ කියනකොට අපට ඒක උපමාවයි අදහස. අදහස ගන්න දැන් අපට අවදාවත් බල්ලෙක් ඉන්නවා ඕක නැති කරන්නේ කොහොමද කියන තැනින් නිවේනි අපි විනසන්. එන වතුරේ බල්ලෙක් ඉන්නවා ගෙන් දෙන්නේ කොහොමද කියලා විමසුවොත් ඒ විමසන පැත්ත ලෝකෙට අයිති කියන එක පැටහෙනවනේ. ඔව්. දැන් ආර්ය දර්ශනේ කියනකොට ඊට වඩා එහාට ගිය දැක්මක් තියෙනවා. ඒ කියන්නේ ඔය හට ගැනීමෙම වරදක්. ගස්සයකේ සිටියන් නෙවි. හට ගැනීම කියන ස්වභාවෙමයි වැරද්ද කියන්නේ. බල්ලාගෙන මොකුත් කතාවක් හිතන්න ගියොත් අපි හට ගැනීම බාර අරන් ඉවරයි. එනේ උපත පාදේ බාර අරන් ඉවරයි. ඒකට උපදෝ පඤ්ඤායති නෙවෙයි ඒකට. උපත ඒ කියන්නේ බල්ලව පිළිගත්තට පස්සේ ඌ හටගත්තේ මෙහෙමයි කියන කතාව නෙවෙයි මේ කියන්නේ. මේක මේ සමුදේ හට ගන්න ස්වභාවයේ දකින්නකොට වෙන්න ඕන ඊ රූපමය ස්වභාවය නැත්නම් හටගත්තු ස්වභාවය අදාළ නැති වෙන්න ඕන. ඒකයි වස්තුවේ බල්ලා කියන එක අදාළ වෙන්නේ හට ගැනීම කියන්නේ. හට ගැනීම නොදන්න තාක් කල් තමයි බල්ලා කියන මොනවා හරි කිව්වනම් කියන්නේ. කියන්නේ මොඩකම එක්කනේ හට ගැනීම නැත්නම් බල්ලා පවතින්නේ කතා කරන්න පුළුවන් වෙන්නේ මොඩකම එක්කනේ. දැන් මොඩකම නිසායි ඔක කියන ඒ දැක්ම එනකොට මොකද වෙන්නේ? අපි ඒ සිත්‍ය කියන්නේ බල්ලා කියන එක අපිට අදාළ නැති වෙනවා. අත ගන්න ස්වභාවය මෝඩකමත් එක්ක දෙනවා කියන තැනට යනවා. તો වගේ දකින්න අර මේ අර අතීතය කියපු එක අනාගතය කියපු එක දැන් වතුරේ බල්ලෙක් වගේ. අතීතයක් තියනවා කියන අදහසේ ඉඳන් අතීතයට යන්නේ අතීතය පිළිගන්නේ කියන එකයි අතීතය කියන එක උපදින්නෙම නැහැ. ඒ කියන්නේ නිරෝධ ස්වභාවයක් කියන එකේ වෙනසක් තියනවා නේද? වස්තුරේ බල්ලා නෝ යන්නේ නැහැ. වස්තුරේ බල්ලා කියන්නේ නිරෝධ ධර්මය හටගෙදම නැති ස්වභාවයක් නේ අපේ මට්ටමට. අපේ මට්ටමට හිතන්න කියොත් ඒ අනුස්වාද හට නොකත් වබ්බි එතන එක තමයි විමසනවනම් විමසන්නේ. ඒකේ දැන් බල්ලෙක්ගේ ස්වභාවය පිළි අරන් විමසන කොටයි ඒ හට ගැනීමෙම අඩුවක් තියෙනවා කියන තැන. හට ගැනීමෙම අඩුවක් තියෙනවා කියනකොට අර බල්ලා කියන ස්වභාවයට නිකන්වත් යන්නේ නැහැ. පැහැදිලි නේද? ඒ වගේ දැන් අතීතය අන්වාගමෙය කියන්නේ අතීතයේ පිළි අරන් එක හිතන එක. අතීතයේ තියෙනවා මම අතීතය අනුව යන්නේ. ඒකට අන්වාගමෙය. හැබැයි මෙතන වෙන්න ඕන නාන්වාගමෙය න අන්වාගමෙය. අතීතය අනුව යන්නේ නැහැ. හරි? පටිකංකං අනාගතේ අපිට තියෙන පටිකංකං අනාගතේ එයිද නැද්ද අනාගතේ කියලා දෙයක් තියනවද නැද පටිකංක නප්පටිකංක න කියන එක දැම්මම තේරෙරණේ නේ. ඒකේ විරුද්ධ ස්වභාවය කියන්නේ ඒ ස්වභාවයම අවිද්‍යාව මතයි කියන එක තමයි අනාගතය සරලව කිව්වොත්. කියන්නේ නොදන්නකම මතයි අනාගතේ හම්බ වෙන්නේ. නොදන්නකම මතයි අතීතය හම්බ වෙන්නේ. ඒක අතීතය ගැන හිතනවද නැද්ද කියනකොට අර ලෝකෙට අහුවෙලා. අනාගතේ ලැබෙයිද නැද්ද කියලා හිතනකොට අනාගතේ බාර අරන් ඉවරයි. ඔන්නෑ බාර ගන්න ස්වභාවයම අපි ওই බව කියලා කියන්නේ ඒ අදහසට කිත්තු. ඒ කියන්නේ ඒක දැස ගන්න ස්වභාවයට ඉන්නේ ඒක පිළිගැනීම තුලනේ. දැන් මෙන්න මේ සමුදේ දකින්නකොට නැතානිත්‍ය දකින්නකොට අවිජ්ජා ප්‍රත්‍යයෙන් කියලා දකින්නකොට ඒ බව ස්වභාවය හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක අද්දාල නැහැ කියන එක. අතීතේ බව, අනාගතේ බව, වතුරේ බල්ලා බව, රූපයේ බව නේද? දාපු ඕන එකකට දාන්න පුළුවන්. ඒ බව එක තමයි ඔන්න මම අතීත ගැන හිතන්නේ නැහැ කියන එක. ඒතර අතීත බව පිළියරන් හිතුවද නැද්ද කියන එක නෙමෙයි මෙතන වැදගත්කම. අතීතය අනුව ගිහිල්ලා එතකොට අතීතය අනුව ගිහිල්ලා ඔන්න අතීත ගැන හිත හිතා ඉතින් ඔන්න මම අතීත ගැන හිතන්නේ නැහැ. ඒ දෙකේම අතීත බව තියෙනවනේ. නෝය අතීත බව ලැබෙන ස්වභාවයේ වැරද්දක් තියෙනවා. අනාගත බව ලැබෙන ස්වභාවයේ වැරද්දක් තියෙනවා. ඒ ස්වභාවය තේරුම් ගන්න දැන් ඒ දැන් ඔය අදහසේ තියාගෙන දැන් අතීතෙත් වතුරේ බල්ලෙක් අනාගතෙත් වතුරේ බල්ලෙක් කියන අදහසේ ඉන්නවා. මොකද දැන් ඒ මානසිකත්වයෙන් ඊළඟට හිතන්න අර මොකද්ද ඊළඟට අපි වර්තමානයි කියලා කිව්වේ. පච්චුප්පන්න යෝ ධම්මං තත්ත විපස්සති. දැන් පච්චුප්පන්න යෝ ධම්මං කියනකොට දැන් අපි අර අතීත අනාගත අදහසේ හිටියොත් දැන් වර්තමානයේදී ඔන්න මොකද්ද කරන්න හදනවා. එතකොට මොකද වෙන්නේ වර්තමානයේ දැසගෙන. ඒ කියන්නේ ලෝකයා දකින විදිහ තමයි දැසගෙන කියන්නේ වර්තමානයේ කියලා දෙයක් තියෙනවා. අන්න එතෙන්දී මෙන්න මෙහෙම වැරද්දක් සිද්ධ වෙනවා. ඕක තමයි බලන්න ඕනේ. එහෙම හිතන එකයි වර්තමානය කියන එකත් අර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නැත්නම් වතුරේ බල්ලෙක්. ඒ දෘෂ්ටි අපි ඉන්නවා. හැබැයි ඒක වැරද්දක්. දැන් අන්නේ එතන අදාළ නැති බව දකින වැඩපිළිවෙලක් තමයි මේ. මේ කියන්නේ ඒකත් වතුරේ බල්ලෙක් කියලා වර්තමානයේත් වතුරේ බල්ලෙක් කියලා තේරුම් යනවා. ඒ වතුරේ බල්ලෙක් කියලා තේරුම් යනවා කියන්නේ වර්තමානයේ මෙහෙමයි කියන එක නෙමෙයි. වර්තමානය කියන එක අදාළ නැහැ කියන සිද්ධිය. දැන් අපි වතුරේ බල්ලා ගැන විමසන්න ඕනව. වතුරේ බල්ලා කියන එක බොරුවක් මෝඩකම තියනකන් විතරයි ඕක කියන අදහසනේ උපමා විදිහට තේරුම් ගන්න හදා. මෝඩකම යෙදුන් නැත්තා ඔහොම දෙයක් ගැන කතා කරන්න විදිහක් නැහැ. අදාළ නැහැ. උපදින්නේ නැහැ. කියන අදහසනේ කෙනී මාස්මින් සති ඉදං හෝති මාස්මින් අසති ඉදං නහෝති කියන න්‍යායට අනුව යනකොට තමයි නහෝති බව අපිට වැහිලා තියෙන්නේ. නිරෝධ බව. මේ නිරෝධේ සාක්ෂාත් වෙනවා කියන්නේ මොකද්ද? අර ඒ පටන් ගත්ත එක අදාළ නැහැ. හැබැයි අපි දැන් මේ ඉන්න තත්ත්වෙදි ඒක අදාළයි. ඒ කියන්නේ ලෝකයා අම නැත්නම් අපි ඒ ඇසුරු කරගෙන ඉන්න එකයි නිශ්චිතව ඉන්නවා. රූපයේ නිශ්චිතව ඉන්නවා. අතීතයේ නිශ්චිතයි, අනාගතයේ නිශ්චිතයි, වර්තමානයේ නිශ්චිතයි. ඒක තමයි මේ ප්‍රතිච්ඡ සම්පන්න බව ඇහිලා නැහැ, දැකලා නැහැ කියන එක. මේක දැක්කොත් අනිශ්චිතෝච විහෙරති කියනානේ අර සත්‍යපට්ඨානෙදී. කායනුපස්සනාව වැඩුවොත් එන ප්‍රතිඵලය තමයි අනිශ්චිතෝච විහෙරති. අනිශ්චිත කියනකොට අර නිශ්චිත උන ගතිය ඉක්මවා යනවා. තොර දැන් වර්තමානය කියන එක නිශ්චිතයි කියන එකේ තමයි අපි පටන් ගන්නෙ. අපිට ඒ නිශ්චිත වීම මතයි අතීතය යනව ගියෙත් නෑ, අනාගතේ පැතුලෙත් නෑ කියන එක. මේක තාම අර තර්කයට අහුන ලෝකෙට අහුන මට්ටම. හැබැයි ඔතන දැන් ඔය පච්චුප්පන්න කියන ස්වභාවයෙන් දකින්න කියන පච්චුප්පන්න යෝධම්ම පච්චුප්පන්න යෝධම්මන් කියන එක. ඒක ඒතකොට ඒ වර්තමාන කතාව නෙමෙයි. දැන් අල්ලගේ ප්‍රමාණය ගත්තොත් වතුරේ බල්ලා පච්චුප්පන්න බව. අන්නේ පච්චුප්පන්න බව විනසන්නකොට මොකද වෙන්නේ? පත්‍යයෙන් උපන් බව. පත්‍ය වෙලදී අහු වෙනවා මෝඩකම නිසයි ඉපදීන. ඒ කියන්නේ මෝඩකම නිසයි බල්ලා ගැන කතා කරන්න පුළුවන් වුණා. ඒකට ඒක ඇති වෙන නැති වෙන කතාවක්වත් ඕක අනුව යන්නේ නැහැ. ඕක ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒ කතා නෙවෙයි දැන් එන්නේ. ඊට වඩා වෙනස් අදහසක්. වෙනස් අදහස දෙන්න ඕන නිරෝධ ස්වභාවය අදාළ නැති බව. නිරෝධ ධම්මං කියන එක. ඒතෙන්දී ඒ වර්තමාන කියලා අපි ඇසුරු කළාට ඒකත් නිරෝධ ධර්මයක්. මොකද නිරෝධ ධර්මයක් කියන්නේ ඒ හටගෙනම නැහැ, අයියටිලා නැහැ, ඉපදිලා නැහැ. අපේ අවිද්‍යාව නිසා වර්තමානය ගැන කතා කරන්න පුළුවන්. ඒ වර්තමානය කියන එකත් ඉක්මව යන දර්ශනයක් වෙනවා. එතකොට මේ විපස්සති කියන එක පච්චුප්පන්න යෝධම්ම තත්ත විපස්සති කියන තැන. එතකොට ඒ අර දර්ශනය අපි මේ බලන විදිහ වෙනස් වුණාම ඔය වචන ටිකේම අපි ඉස්සෙල්ලා හිතපු තේරුම නෙවෙයි තියෙන්නේ. ඒක මේ දර්ශනය වෙනස් වෙනකොට තමයි මේ මොකද්ද කියන එක පොඩ පොඩ හරි දකින්න පුළුවන් වෙන්නේ. අදහසක් ආවද තේරුම් සරණයි?
ඔයතර බෝපදී මේ ඉතරමට අවපඩි ගන්දි කරගැනීමක් මෙතන මේ සත්තත්තයි පස්සත්ති කියන එකෙන් අදහස් කරන්නේ මේ ආයතන හය කියන එකද මොකද මේ සත්වස්ත අදහස් කරන්න කියන එක?
ඒක නිකන් සරලවගත කෙටියෙන් ගත්තොත් නිකන් පච්චුප්පන්න ස්වභාවය කියන එක. ඒ ප්‍රමාණය ගත්තොත් වතුරේ බල්ලා කියන ස්වභාවය හිතෙනවා නම් ඒක පිළිගන්නව නම් ඒක ඇසුරු වෙනවා නම් ඒ එතන විදර්ශනා වෙලා නැහැ. ඒක අපි දන්නා එතන විදර්ශනා කරන්නේ තන කියන එක නෙවෙයි. ඒ තන කියන එකේ ඒ තන කියනකොට අපිට අර කාලය 11 ආකාරي දෙයක් යෙදිලාමයි තියෙන්නේ සාපේක්ෂකයි. ඒ එහෙම එකක් නෙමෙයි මේ සිද්ධිය කියන එක. මේමස්සෙන් ප්‍රති ඉදං හෝති ස්වභාවය දකින්නකොට තමයි ඒ තන කියන එක පික්මවන්නේ. ඒ තැන දැන් බල්ලා ඉන්න තැන අන්න අතන අර පැත්තේ කියන එක යෙදෙන්නේ බල්ලා නිසයි කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපි ඒ පැත්ත හදාගෙන එතන බල්ලෙක් කියන පැත්තෙන්නේ හිතන්. බල්ලා කියන එක අධ්‍යාපත්‍යෙන් කියලා දැක්කහම ඒක තේරුම් යනකොට බලන ඒ පැත්ත අරහි එතන කියන එකට අර්ථයක් යෙදෙනවා. ඒක යෙදෙන්නේ නැහැ. ඕන වචනයක් දෙන්න පුළුවන්. දැන් අපි අරමුණ කියනකොට දැන් ඇහැට පේන අරමුණ අන්න අර පැත්තෙන්නේ පේන්නේ. දැන් කනට ඇහෙන සද්දේ අර පැත්තෙන්නේ සද්දෙන්න කියන තැනනේ අපි ඉන්නේ. ඩිරෙක්ෂන් එකක් තියනා නේද? ඒ ඩිරෙක්ෂන් එක ඇවිල්ලා තියෙන්නේ සද්දෙන් හින්දා කියන එක අපිට පේන්නේ නැහැ. තේරෙනවද? දැන් ලෝකයාට හිතෙන්නේ ඒ පැත්ත තියෙනවා, ඒ පැත්තෙන් තමයි සද්දේ තියෙන්නේ කියලා. හැබැයි ඒ පැත්ත, ඒ දිශාව කියන එක යෙදුනේ සද්දේ බව හම්බ වුණා නිසා නේද? සද්දේ බව පිළිගත්ත නිසා නේද? දැන් මොනවද මේක කියන්නේ? දැන් කීනෙන් සද්දයක් ඇහිලා ඔතේ හැරුණා. දැන් සද්දේ අර පැත්තෙන්ද මේ පැත්තෙන්ද කියන එක අදහසක් තියෙනවද? අදාළ නැහැ නේද? ඒ කියන්නේ ඒ ශබ්දේ බව පිළිගත්තහම තමයි අර 11 ආකාරي තියෙන්නේ. කාලය යෙදෙන්නේ. දුර ළඟ ওই ඊනකරණ එක ඔය යෙදෙන්නේ ශබ්දයට සාපේක්ෂ. දැන් වැඩි තියෙන ශබ්දය කියන එක අවිද්‍යාව ප්‍රත්‍යෙන්න. ඒ කියන්නේ වතුරේ බලලෙක් නා. අර ටික අදාළ නැහැ නේද? දෙන්නේ අන්නේ ඒ කෝණය අන්නේ ඒ වගේ අවබෝධයක් සඳහායි මේ තත්ත්වගත ඉපස්සතිය කියන්නේ. අපි දන්නවා අපි ඒ අවබෝධය නෙවෙයි ඉන්නේ කියන එක. හරි. එතකොට අන්නේ අවබෝධය නෙවෙයි කියන එක දැනගන්න දර්ශනයක් තියෙන්නේ මේක. ඔකරව ටීමක් කියලා නිකන් හරි කියවෙන පැත්තක් තියෙන්න ඕනනේ. ඒක තියෙන්නේ අර දහම ඇහිලා දැනගෙන හිටියොත්නේ. දහම ඇහිලා නැති කෙනාට නිකන්වත් හිතෙන්නේ නෑනේ. පැවතීම බලන්න ඕන, විමසන්න ඕන තැනක් කියන්නේ. අපි යම් කිසි දෙයක මුලාවක් කියලා දැනගත්තොත් එතන දන්නව නේද විමසිය යුතු තැනක් කියන එක. මුලාවක් කියන එක තුල නේද විමසිය යුතුයි කියන බව
දන්නවා.
අන්න හරි. ඒ අවස්ථාව කියන එක මිසක් ඒකේ අපි දාගත්තු ඒ වටික නෙවෙයි. ඒකට ඒ අවස්ථාව පටිච්ච සමුප්පන්න බව තේරුම් යනකොට අර නිශ්චිත වුණ එක අනිශ්චිත වෙන්න ඕන දහමක. තේරුණ. අනේ අනිත්‍යක බව. ඔව්. ඒ නිරෝධ බවත් එක්ක තමයි මේ කිව්වේ මොකද්ද කියන එකේ අදහස එන්නේ. දැන් අපි නිරෝධ බව පැත්තක තියලා උට හිතන්න යනකොට අහුවෙන්නේම ලෝකෙටයි පිටත්. ඒකයි අර කෝණේ දකින විදිහේ වෙනසක් වෙන්න ඕන. ඒ
සමායන සෝවිත්තේ මම්මේ අන්සයිලුත් අවසරයි මට පොඩ්ඩක් විස්තර කරගන්න වෙලාව ගන්නවට මම මේක මේ ඇත්තටම මට මේ ගැටලුවුනේ ඔබතුමා ගේ සත්‍ය අපි කතා කරනකොට මේ ආනාපාන සති වැඩිම මේ මුඛ මේ කියලා අදහසින් බලන්න කියලා කිව්වා.
ඔව්.
ඒ කියන මම මෙලේ කරනකොට මම මේක ඒ කලපන්නේ සාකලා මෙතන මේ අත්වත්ව පස්සදී කියන එක.
එතන මොකද්ද දැන් සත්ව කියන්නේ? එතන කියන්නේ.
එතන අර අනපන සතිය කියන්නේ මුත්‍ය කියන එක කොහොමද තියෙන්නේ කියන එක පිළිබඳව මේ විමසීමක් කියලා තමයි මම ගත්තේ.
ඔව් එතෙන්දී රූපය කියන්නේ මොකද්ද ආනාපාන සතියේදී?
හුස්මනේ.
හුස්ම හම්බ වෙන ඕන තැනක අපි දන්නවා. දැන් ඒ කියන්නේ මේ දහම අහලා තියෙනවා නම් දන්නවා රැවටිලා කියලා. දහම ඇහිලා නැති කෙනා දන්නේ නැහැ හුස්ම හම්බ වෙන එක මුලාවක් කියන එක. තේරුණාද? එයා බලන්නේ හුස්ම නැතුව ඉන්නනම් try කරන්න පුළුවන්. හැබැයි ඒ ඇත්ත දැනගින්නේ නෙමෙයි. දැන් හුස්ම නැතුව ඉන්නවා කියන එකත් හුස්ම ඇත්ත නැත දෙකේ කියන්නේ සාස්වතේනේ. දැන් ආයකයි කියන්නේ මේ දර්ශනේ තියෙන කෙනාට මේ දැන් ඇස් අරගෙන නැුණා හුස්මට සිත අවධානේ යොමු කරන්න පුළුවන්. හැබැයි එතකොට ඒ හුස්ම කියන සිද්ධිය මොනවාද? පච්චුප්පන්න බව දකින අදහසින්. ඒ කියන්නේ පච්චුප්පන්න යෝධමං තත්තත් ඉපස්සතේ. ඒ කියන්නේ අපි දන්නවා හුස්ම හම්බුනේ පච්චුප්පන්න බව නොදන්න කමන්ට කියලා. තේරෙනවද? එතකොට මේ මුලාව දන්න කෙනා දැන් බලන්නේ හුස්මේ තව ලක්ෂණයක් හුස්ම තියනවද නැද්ද කතාවන්නේ. හුස්මට අදාළ දෙයක් නෙවෙයි. හුස්ම තත්ත විපස්සතිය වෙනකොට මොකද වෙන්න ඕන? පටිච්ච සමුප්පන්න බව හම්බ වෙන්නේ. ඒ කියන්නේ හිමස්සෙන් සතිය ඉඳන් හොති. හස්තෙන් අසතිය ඉඳන් නහොති කියන ධර්මතාවය. මොකද හිමස්සෙන් සතිය ඉඳන් හොති කියන්නේ මොඩකම තියනකන් හුස්මය අදාළයි. කතා කරන්න පුළුවන්. අවිද්‍යාව යෙදුන් නැත්නම් අර්ථාල නැහැ. අනිශ්චිතයි. ඒතර අපිට හොඳට පේනවා මේ හුස්ම ඉහළ ගන්නවා නේ. ඒ කියන්නේ අනිශ්චිත නෙවෙයි. තේරෙනවා? ඒ කියන්නේ පච්චුප්පන්න යෝදම්මන් තත්ත විපස්සති තන නෙවෙයි. ඒක ඒ විපස්සති වෙනකොට අදහස් මේ මේ හම්බ වුණේ අර සරලකේ වතුරේ බල්ලෙක් හම්බ වුණා. මේ වතුරේ බල්ලෙක් හම්බ වුණා කියන්නේ අපේ මෝඩකම යෙදුනා කියන එකනේ. මෝඩකම නිසානේ හම්බ වුණේ. මෝඩකම යෙදුන්නේ නැත්නම් ඔහොම
මට නම් ඒක පැහැදිලි රෝයි මත බොහොම පිංගු පුතුමාට අත්‍යවශ්‍ය වෙන්න පුළුවන්.
සර් තේරුවන් සරණයි. අර ආනාපාන සතියේ හුස්ම තියෙන තැනදී ඒක මේ ලෝකෙට අයිති විදිහටනේ එහෙම අපි බලන්නේ. එතකොට මම ඉන්නවනේ. එතනදී මට දැනගන්න ඕනේ මේ අර බුද්ධ දේශනා තියෙන අස්ස සිස්සා මේ කිසික්කති පස්සම්බයං. එතකොට ඒක කොහොමද එතන එහෙම කොහොමද මේ වචනේ ඉමස්මින් සති ඉදං හොති ඒ අතර තියෙන පොඩ්ඩක් ඒක පොඩ්ඩක් තේරෙන්නේ නැහැ. එහෙනම් මට
තේරෙන විදිහ මොකද්ද? දැනට පස්සම්බයන් කියන්නේ මොකද්ද?
ඒක නම් තේරෙන්නේ අර අපි හුස්ම ගන්නවනේ. එතකොට මම ඉන්නවා එතන ඒක ලෝකෙට හුවිලා කියලා තමයි තේරෙන්නේ. අනිත්ේව නම් තේරෙන්නේ නැහැ. එතන ඒකයි පොඩ්ඩක් මේ
ඔව් දැනට අහලා තියෙන තේරුම මොකද්ද පස්සම්බයන් කියන එක?
හුස්ම අර අපි හුස්ම ගන්නවා.
මොකක්ද?
කය සංසිඳ ගැනීම කියලා යෑම එහෙමනේ. එතනින් යා කේවේ අර්ථය දන්නේ නෑනේ. ඒක
චුට්ටක් කිව්වේ දැන් අර්ථය සංසිඳනවා කියලා කිව්වනේ.
ඒ අර්ථය නෙවෙයිනේ නේද?
ඒක තමයි. ඒක කියන්න බෑ ඇයි දැන්නේ?
හෑ ඒක අපි දන්න අර්ථය නෙවෙයි.
හරි ඉතින් නෙවෙයිද කියලා හොයන්න දන්න අර්ථයෙන් පටන් ගන්න. දැන් දැනට ඉන්න අර්ථය තමයි උස්ම සංසිඳන එකට තමයි ප්‍රප්පන් බයන් කියන්නේ කියලානේ.
හා.
ඒ දැනට ඉන්න අර්ථය. ඒ කියන්නේ ලෝකෙට අයිති අර්ථය. ඒක සංසිඳනවා කියන්නේ මොකද්ද? අපි දැන් ලෝකෙට අයිති අර්ථ වෙන උස්ම හොඳට දැනෙනවා. දැනෙන්නේ නැත්නම් සංසිඳුණා කියන තැනනේ. ඉතින් උස්ම දිහා බලන් ඉන්නවා නොදැනෙනකම්. ඒක සමාධියේදී එහෙම වෙලාවකුත් එනවා. එතකොට හිතෙනවා ඔන්න දැන් උස්ම දැනෙන්නේ නැහැ මේ ප්‍රප්පන් බයන් කාය සංකාරම් කියලා හිතෙනවා. එතකොට බලන්න දැන් ඒක අර මම මුලින්ම කියපු දැන් දහම ඇහුන් නැති කෙනාට තියෙන අර්ථය නේද ඕක? දැන් හුස්ම වැරද්දක් දුකක් කියලා නිකන් හරි ඇහිලා තියෙනවා නා ඒ දුක නැති වෙනවා නා හුස්ම නැති වෙනවා නේද? ඕක තමයි දැන් මේ අර විමුක්තිය හොයන අය
කරන්නේ.
එතකොට ඔකේ එක්ක උපරිමයක් තමයි අසංයව ඉන්න එක. හුස්ම දැනෙන්නේ නැහැ. එහෙනම් හුස්මේ තිබුණ දුක නැහැ එතකොට. ඉතින් දහම ඇහිලා නැහැ. තියෙන එක දුකයි කියලා දන්නා. එහෙනම් නැතුව ඉන්නව නේද? එච්චෙන් පැනලා ගියා. එතකොට අපෙත් ගොඩක් කෙල්ලවට ඔය තීරුම අහන්න ලැබෙන්නේ ඔය අර්ථේ. දැන් එකමට තේරෙනවානේ ඒ අර්ථයක යනකොටම හුස්ම බව පිළිඅරන් නේද?
පිළිඅරගෙන පිළිඅරගන්න මම ඉන්නවා ලෝකෙට හවු වෙලා.
අන්න හරි. අනේක දකින්න පුළුවන් නේද? දැන් එතන තියෙන අඩුවක් දකින්න. ඕක නෙමෙයි බුදුහාමුදුරුව පෙන්වන්න ඇත්තේ කියලා හිතෙනවනි දැන් නේද?
ඔව්.
ඒක තමයි ඒ සත්‍යකවිසි වෙන ස්වභාවය. එතකොට අපි වැරද්ද දැක්කහම අපි හිතන විදිහ වැරදි කියලා දැක්කහම දැන් බුදුහාමුදුරුව කියපු විදිහ හොයන්න
වෙනවනේ.
ඉතින් එතන කොහෙන් හරි පටන් ගන්න වෙනවා. එතකොට දැන් ආයතන විදිහට බලන්න ගියොත් ඔව් හුස්ම බව දැනගන්නේ මොන ආයතන හරහාද? කාය ආයතන මන ආයතන නේද?
ඔව් සර්. එතකොට ඒකත් ලෝකෙට හවුලානේ ආයතන.
ඔව් ඒක තමයි. එතෙන්දිත් අපිට පේනවා මුතයි විඤ්ඤාතයිනේ.
ඔව්.
ඊළඟට තව ටිකක් බැලුවොත් මුත කියන එකේ හුස්ම තියනවද? දැනීම කියන එකේ?
නෑ.
විඤ්ඤාත කියන එකේ?
ඒකත් නෑ.
ඔව්. නැහැ කිව්වට එතෙන්දි තමයි හුස්ම කියන එක දැනගෙන තියෙන්නේ.
දැනගන්නේ. ඔව් ඔව්. විඤ්ඤාතයෙන් දැනගන්නේ.
ඔව්. ඒක එතන තව පොඩ්ඩක් ගහමට ගැලපුවොත් ඉතින් විඤ්ඤාණේ මායාකාරය.
මහා ඔව් ඔව්.
එයා හදපු හුස්මනේ ඔය දැනගෙන
තියෙන්නේ.
ඔව්. මුත කියන සිද්ධියේ දැනීම විතරනේ එතන හුස්ම කතාවක් නැහැ. ඊළඟට එහෙම නැහැ කියුවට තාම ඔය ලෝකෙට ඇයි තියෙන්නේ තර්කයට ගලපනවනේ අපි.
ඔව්.
ඔව්. දැන් එතනත් ඉක්මවන්න නම් අර ආයතනේ මූලික මට්ටම මුත කියන ස්වභාවය මොකද්ද? විඤ්ඤාත කියන ස්වභාවය මොකද්ද කියලා දැන්. දැන් හුස්ම නෙවෙයි. දැන් මේකේ අර ලෝකෙම සමුදේ ඕන කයකට අදාළව. මුත කියන සිද්ධිය පිළිසින්ද දැක්කනම් මේ දැනීමේ හැකියාව කියන සිද්ධිය දැක්කනම් එතනින් පස්සේ හදපු ඒවයි නෙමෙයි ඒක හොයන්න යන්නේ. නේද? අපි වතුරේ බල්ලා ගැන මේක වැරදි කියලා තීරණ ගත්තාම වතුරෙන් ඕක හොයන්න ගියොත් කවදාවත් ඇත්ත අහුවෙන්නේ
නැහැ. අහුවෙන්නේ නැහැ.
ඔව්. ඒක තමයි මේ ආයතන පැත්තට එන්න වෙනවනේ. බාහිරට නෙමෙයි තමන් තුළට යමු වෙන්න වෙනවනේ. ඒකට ඒ යමු වීමට එනකොට මේ ධිට්ඨ සුත්තමක විඤ්ඤාත කියන හැකියාව ගැන විමසන්න වෙනවා තව නේද? ඒ විමසන්න වෙන්නේ ආපහු දහමට අනුව.
අනුව.
බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන විදිහට අනුව. දැන් හැබැයි අපේ අර කෝණයක් හැදිලා දැන් මේ හුස්ම දැනෙන්නේ නැතුව ගියා කියන තැන ආවනම් හරි කියන තැන නෙවෙයිනේ දැන්
ඉන්නේ.
ඔව්. හුස්ම ස්වභාවය හම්බ වුණේ එකම එතන වැරද්දනේ. ඒ කියන්නේ හුස්ම නැහැ කියන තැනට මේ යන්නේ.
උස්ම හැම එකෙන් එතනම මෝඩකම කියලා දකින්නේ.
ඔව් මෝඩකම කියලා දකින්නේ. එතකොට හුස්ම පටිච්ච සමුප්පන්න බව. මෝඩකම තියෙනකන් හුස්ම අදාළයි.
අදාළයි.
මෝඩකම යෙදුක් නැත්තම් උපදින්න බෑනේ. නිරෝධයි.
සෝතන උතර අවිද්‍යාපච්ච සංකාර ඒ කියන්නේ අවිද්‍යාව හින්දම හුස්ම කියලා එහෙම ගන්න පුළුවන්.
ඒකයි තියෙන්නේ. ඔව් ඒ අදහස්.
ඔව් ඔව්.
ඒ අදහසට තමයි ඒක දැන. අවිද්‍යාව කියනකන් තමයි හුස්ම ගන්න කතා කරන්නේ. හුස්ම අදාළ. හරි? ඔව්. ඒක හුස්ම අදාළ නැති කියන අර්ථයක් තේනව නේද? අදාළ නැති ධර්මයක් නේ මෝඩකම මත උපද්දගෙන
ඉන්නේ.
හරි? දැන් ඔන්නෝක තේරුම් ගත්තොත් දැන් හුස්ම නැති වෙනකන් ඉන්න ඕනද ඔබ බලන්න?
නෑ.
ඈ හුස්ම ගනිමින් හික්මෙන්න පුළුවන්.
හික්මෙන්න පුළුවන්.
ඒ හුස්ම ගන්නකොට වැරද්ද දන්න කෙනා හුස්ම බව හම්බුනේ එකේ වැරද්ද දන්නව නම් අන්න හිතෙන්ට අහු නොවන විදිහට හික්මෙන්. වැරද්ද ඒ කියන්නේ අපි මුලාවෙන් ගත්තුදී තියෙන්නේ නොදන්නකම තියෙනවා. එනර වතුරේ බල්ලා දිහා බලාගෙන හික්මෙන්න පුළුවන් ඇත්ත දකින්න විදිහට. මිරිඟුව දිහා බලාගෙන හික්මෙන්න පුළුවන්. ඒකට අහු නොවන විදිහට. තේරෙනවා? එජනේ. මිරිඟුව කියලා දන්න කෙනාට මිරිඟුව දිහා බලාගෙන හික්මෙන්න පුළුවන්. හැබැයි යාට ඊළඟට මිරිඟුව දිහා බලා ඉන්නවා කියන එකත් සියදෙත් නැති පස්සට එනවා අවබෝධය වෙනකොට. එජනේ. මිරිඟුව කියන එකට අර්ථය තියෙන්නේ වතුර පිළිගන්න තාක්කල්. දැන් මුලින් යන්නේ මිරිඟුව කියලා දැනගන්නේ මොකද්ද? වතුර නැහැ. වතුර නෙවෙයි ඔය. හරි. ඒක ලෝකෙටයි. වතුර නෙවෙයි කියන එක. දැන් හුස්ම නෙවෙයි කියන එක ලෝකෙටයි.
ඔව්.
දැන් යම් කිසි දවසක වතුර උපදින්නේම නැති. දැන් නිරෝධ ධර්මය. වතුර අදාළ නැහැ. ඕකේන ස්වභාවයට වතුර අදාළ නැහැ. දැන් බල්ලට පේන ස්වභාවෙත් බල්ලෙක් අදාළද? නැහැ. පෙනීම කියන සිද්ධියේ ප්‍රශ්නයක් තියෙන්නේ එතකොට. සතන දික්ක කියන තැනයි ළඟට වීමක. දික්ක කියන එකට හම්බවුන රූපේවත් පැහැවත් කියන නෙවෙයි. දික්ක කියන ස්වභාවය පිළිසෙන්න දකින්න තියෙනවා. එහෙම. දික්ක සුතමත විඤ්ඤාත කියන ස්වභාවය පිළිසෙන්න නොදැක්ක නිසායි ලෝකේ.
ඔය
තේරුණා නේද?
අපි සාර දිත්ත කියනකොට අපිට ඒක වෙන දෙයක්නේ. දිත්ත කියනකොට අපි දෙපැත්තක් අතන දෙයක්. ඒ කියන්නේ එහෙම අපිට ඒක
දැකලා ඉවරනේ දිත්ත කියනකොටනේ.
කියනවම නේ තියෙන්නේ. ඒක කිව්වන්නට කරේ ඒකයි.
ඒක තමයි ඒ දැන් අපි ඒක පිළිගන්න ඕන.
ඔව්.
අපි දැන් ඔන්න Nirodha ඉන්නවා කියලා හිතා ගන්නවා නෙවෙයි. අපි ඉන්නේ මොඩකම
මොඩකම
ඒ නිසා තමයි මේ සත්‍ව විපස්සති එක අවශ්‍යයි
අපිට ගන්න පුළුවන් නේ අපිට දැන් අවබෝධයක් ගන්න පුළුවන් නේ අපිට මේ ඉන්නවා තමයි මොඩකම ඒ වුණාට මෙන්න මේ විදිහට අපිට ඒක මේ විදර්ශනා කරන්න පුළුවන් බුද්ධ දේශනාවට අනුව කියලා එහෙම අපට පුළුවන් නේ මේ අහුණත් අපිට එතනින් මේ නිදෙන මාර්ගය මේ දීලා තියෙනනේ ඒකට අනුව කටයුතු කරන්න පුළුවන් කිනේ.
ඔව් ඒ මාර්ගය වැටෙන්නේ මෙන්න මේ අවබෝධය තුල
හා හා.
නැත්නම් අපි අර තියෙන හුස්මවත් නැති කරන්න නේ යන්නේ. හුස්ම දුකයි කියලා දැක්කා දුකෙන් පැනලා යන්නනේ හදන. හුස්ම නැතුව ඉන්න දැන් මේ මාර්ගය කියන්නේ එහෙම එකක් නෙවෙයි කියලා පේනවනේ.
ඔව්.
ඒකට හුස්ම ගණිනින් හික්මෙන්න වැඩපිළිවෙලක් අහුවෙලානේ. අස්සසිස්සාමීති සික්කති කියන එක. අස්සසිස්සාමීති සික්කති කියන්නේ සික්කති කියන පැත්තට දැන් මේ අර කලින් හිතුවට වඩා වෙනස් පැත්තක් අහුවෙලා නේද?
ඔව්.
එතකොට ඒ භාවනාවමයි.
හ්ම්.
ඒ කියන්නේ ආනාපාන සතියමයි.
සර් එනවාට ඒකේ වචන ටික කිව්වත් මම හරි නැහැ නේ වචන ටික කිව්වද?
ඒ වචන ටික තමයි බුද්ධ දේශනාව කියන එක. දැන් අපිට ශ්‍රද්ධාවෙන් පටන් ගන්න තියෙනවා. ඒ වචන ටිකට අපේ තේරුම දාගත්තොත් හරියන්නේ නැහැ.
නැහැ. ඔය පැත්තෙන් මයිටින් බලනවා මේ නැත්නම් එක පැත්තෙන් මිත්‍ය හැම එකක්ම අර හොයන්නේ බෑ කොයි පැත්ත
ඒක හරිද හොයන එක හොඳයි
ඔව් හැම පැත්තෙන්ම හොයන්න ඕනේ කීපයක්ම තියෙන රටක වැටෙන්නේ නැහැ උනට පොඩ්ඩක් බලනවා මේ පැත්තෙන් ගිහලා කොහොමද වෙන්නේ කොහොමද කියේ ඒ දේශනට අනුව එහෙම තමයි කරන්න වෙන්නේ හොඳයි
සර්
හන්දයි පාස් බොහොම පිං තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සිල් දිනකම සර් ප්‍රශ්නයක් තියෙනවා මේ ස්වාමීන් වහන්සේගේ අවිද්‍යාපත්‍ය සංඛාරය කියන මේ සාකච්ඡාව ආශ්‍රයෙන් ඒකේ සර් ටිකක් මුල හරියෙන් මට මේ ප්‍රශ්නේ ආවේ ස්වාමීන් වහන්සේ සඳහන් කරන මහා ඒක ඇත්තටම පජානාති කියන වචන කියන තමයි මට මේ ටිකක් පැහැදිලි කරගන්නත් ඕන මේ ඒකේ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ මේ මහා මාළුක පුත්‍ර සූත්‍රයේ දැන් කියනවානේ සක්කාය දිට්ඨිය පජානාති වෙන කෙනා තමයි සක්කාය දිට්ඨිය දුරු කරන්නේ කියලා. එතකොට දැන් උදාහරණයක් වශයෙන් මේ අරන් පැහැදිලි කරනවා මේ දැන් අපි කලින් මොනවා හරි කියලා හිතාගෙන හිතපු දෙයක් දැන් කලින් හරි කියලා හඳුනාගත්ත දෙයක් පස්සේ ඒක පස්සේ තේරුණා තාමේ මේ හඳුනාගත්ත දේ වැරදිනේ මේ හඳුනාගත්ත කියලා ගත්ත එක වැරදිනේ මේ මේකනේ සක්කාය දිට්ඨිය මේක වැරදිනේ කියලා එහෙම කල්පනා කරාට ඒක දැන් කල්පනාවක්නේ ඉතින් ඒක හරියන්නේ නැහැ දැන් ඇත්තටම මෙන්න මේක තමයි ගත්ත උදාහරණේ සාමිවහන්සේ මේ ධර්මකාරණයක් සම්බන්ධයෙන් දැන් අපි ඒ කියන්නේ නිතරම ධර්මයේ මේ ධර්මය මේ මෙහි කරමින් එහෙම ඉන්න කෙනෙකුට ධර්මකාරණයක් කල්යාණ මිත්‍රයෙක්ගෙන් එහෙනකොට නෑ දැන් අරම ධර්මකාරණ මෙහි කරමින් ඉන්න එක දැන් යම්කිසි සතුටක් දැනෙනවා ඒ කියන්නේ එතන මේ හඳුනා ගැනීම, ඒ කියන්නේ සතුටක් විඳීමක්, හඳුනා ගැනීමක්. ඉතින් ඒතර ඒවා දැන් ඔක්කොම තමා කියලානේ, තමාට අයිති ඒ දැනුම, දැන ගැනීම, හඳුනා ගැනීම, ඒ වගේ දේවල් එතන එතන තමා. එතකොට දැන් එහෙම ඉන්න කෙනෙකුට දැන් ඒ විදිහේ කෝණකින් ඉන්න කෙනෙකුට මේ කල්යාණ මිත්‍රයෙන් ධර්මයක් ඇහෙනවා. ඒ ඇහෙනකොට ඔන්න දැන් අර හිතන් හිතපු මොකක් හරි මේ වැරදි කියලා හඳුන ගන්නවා. එතකොට ඒ වැරදි කියලා හඳුන ගන්න එක හරි වෙලානේ. එතකොට ඒක හරියන්නේ නැහැ. එතන වෙන්නේ සක්කාය දිට්ඨිය තර වෙනවා කියලා තමයි මේ දේශනාවේ කියුනේ. ඊළඟට තමයි මට මේ තීරෙන්න හිතන ඒක දැන් සාමිනාංශ කිව්වා මේ මේක වෙන්න ඕන මේ කියන්නේ දැන් අර අර වැරදි කියන එක පස්සේ ඒ වැරදි කියලා අපි හඳුනාගත්තාම ඒක හරි වෙලානේ, හඳුනා ගැනීම හරි වෙලා. එතකොට අර අර පරණ ප්‍රශ්නෙමයි. ඒතර මෙතන හරියට වෙන්න ඕන මේ යෙදීමම වැරදි බව, ඒ කියන්නේ ඒ වචනේ ඇහෙනකොටම වෙදීමම වැරදි බව ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන කියලා. ඒකට හේතුව අර කල්යාණ මිත්‍යා කියන දේ හරි දැන්. එතකොට තමා වැරදි. එතකොට තමා හඳුනාගත්ත දේ විඳීම ඒවා වැදගත් නැහැ. තමන් හිස් වෙලා තමන් තමා කියලා යෙදීම එතන නැහැ. මේ හිතාගෙන හිතපු ඒවා එතකොට මේ වැරදි බව ප්‍රත්‍යක්ෂ වෙලා. දැන් එතන මේ අර මේ සංකල්පයක් නෙවෙයි ප්‍රත්‍යක්ෂ වෙලා. එතකොට යාගේ ඉතින් මට හිතෙනවා එතන ඒ කෝණේ යාගේ දැන් වෙනස් වෙලානේ. එතකොට සාමින්වහන්සේ ඒ එකම කිව්වා අන්න එතන පජානාති වෙනවා කියලා. ඒ එකම කිව්වස පඤ්ඤා ඉන්ද්‍රිය මත්සෝකාරී වෙලා කියලා. මට මත්සෝකාරී වෙලා කියන එකේ වචන තේරුම නම් හරියටම තේරුම් ගන්න බැරි වුණා. මම නිකමට හිතුවා නිකන් මේ ප්‍රඥා ඉන්ද්‍රිය ඉස්මතු වෙලා වගේ අර එහෙම එකක්ද කියලා. ඒ කියන්නේ එතන ප්‍රඥාව මේ යෙදිලා තියෙනවා. ප්‍රඥාවෙන් එතකොට පජානාති. ඒ කියන්නේ දැන් එතන තමා යෙදෙන්නේ නැහැ, තමාගෙන් තමා හිස් වෙලා. එතකොට එතන සාධානුසාරී දැන් ඒ මේ මුල ටික ඉතිරි ටිකත් එක්ක යනකොට මට නිකන් හිතෙනවා මේකන ශ්‍රද්ධානුසාරී දැන් පජනාති වෙච්ච කෙනා ඊළඟට දුරු කරන් බලන්නේ. ඒතර මෙතන මේ ශ්‍රද්ධානුසාරීද. එතකොට ඒ කියන්නේ එයාට දැනටමත් එයාගේ කෝණේ වෙනස්. අර ඇහෙනකොටම ප්‍රත්‍යක්ෂයෙන් තේරිච්ච එක ඒ කියන්නේ යම්කිසි නුවණක් තිබුණානේ. දැන් මෙතන කියනවානේ ප්‍රඥා ඉන්ද්‍රිය මත්සෝකාරී වෙලා කියලා. ඒතර ප්‍රඥා ඉන්ද්‍රිය ඒ කියන්නේ සර දැන් එයාට ඊට කලින් ඉඳලා නිතර නිතර ධර්මයේ යෝනිසෝ මනසිකාර කරමින් ඒ පස්සිට ආපු කෙනෙක්ද? ඒ කොහොමද මට අන්න ඒ ටික මේ එච්චර පැහැදිලි නෑ. පජානාති කියන එක්කෙනා පජානාති වෙච්ච කෙනා ශ්‍රද්ධානුසාරීද? අන්න ඒක ඊට පස්සේ යෝනිසෝ මනසිකාර විචක්ෂණේ හරහා යෝනිසෝ මනසිකාරේ කරලා ඊට පස්සේ මේ සෝතාපන්න එහෙම වෙනවාද කියලා එහෙම හිතන් හිටියේ. දැන් මේ ශ්‍රද්ධානුසාරි පජානාති කියන කම එතන පොඩ්ඩක් එතන ඇත්තට පැහැදිලි මාදි. මගේ ප්‍රශ්නෙත් මේ ගොඩක් දිගයි. මේ ඉස්තරේ ඒක මේ ප්‍රශ්නෙත් අඩුපාඩුවක් තියෙනවා දන්නේ නැහැ. ඒවට සමා වෙලා මට මේ කාරණාව පැහැදිලි කරලා දෙන්න සර්. මේ පෙරුවන් සරණයි බොහොම පිං.
හොඳයි, ඒක ඉතින් ඒ පැහැදිලි මාදි කියලා දැනගන්න එක හොඳයි. මොකද ඔබතුමියම කියන වචන ප්‍රත්‍යක්ෂ ඥානෙ ආවනම් මෙහෙමයි කියන එක අපේ අනුමානයක්නේ. ප්‍රත්‍යක්ෂ නම් පජාන. ඒ කියන්නේ ඒක ගැන හිතන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අමුතෙන් හිතලා මේක වැරදිලා කියලා දැනගන්නව නෙමෙයි. ඒ දැනගන්න ස්වභාවයම ඉන්නේ යන පුළුවන් මේක අහලා තියෙන හින්දා දැනගත්තට ඒක වැරදි. දැන් අපි දෙයක් දාපු හුස්ම ගැන කතා කරලා අපි හුස්ම ස්වභාවේ හම්බ වෙන එක වැරදි කියලා අහලා තියෙනවා. හැබැයි ඒක දැනෙන ගතිය. දැනෙන ගතිය කියන්නේ අහලා තියෙන හින්දා නෙමෙයි, ඇත්ත දැක්ම තුල ඒක පේනවා නම් එතකොට ප්‍රත්‍යක්ෂ ගතියන්නේ. එතකොට ඒ ප්‍රත්‍යක්ෂ බවට කලින් අපිට වෙන්නේ ශ්‍රද්ධාව අනුව බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක් පෙන්නලා තියෙනවා. එතකොට ඒක ප්‍රත්‍යක්ෂ නෙවෙයි. ප්‍රත්‍යක්ෂ වුණා නම් බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා කියලාවත් හිතන්න අවශ්‍ය නැහැ. එතෙන්ට එන්න ශ්‍රද්ධාවයි උදව් වෙන්නේ. බුද්ධ දේශනාවට අනුව අපි හිතන විදිහ ගැලපෙන්නේ නැහැ. කියනකොට ඒක අවපැත්ත. තේරෙනවද? ඒක ඔය මේ කියපු ටිකේ මට නම් වරදක් පේන්නේ නැහැ. මම හිතන එකම හොඳයි. එතකොට ඒක පැත්තකින් තේන්නේ අපි ప్రత్యක්ෂ ස්වභාවෙ නෙයි. එතකොට යාදුගානේ දැන් හුස්ම අර සික්කති කනට යන්න කලින් පජානාති බවට ඇවිල්ලාද කියන ප්‍රශ්නේ එනවනම් හොඳයි. ඒ පජානාති එකත් දැන් හුස්ම දිගයි කියලා දැනගන්න එක පජානාති කියලා හිතෙන්න පුළුවන්. එතකොට ඒක තියෙන හුස්ම කලක්ෂණයක්ද හම්බ වුනේ ඒකේ පටිච්ච සමුප්පන්න බවද පැත්තෙන්ද පෙනුනේ. ඒ කියන්නේ වතුරේ ඉන්න බල්ලා සැර බල්ලෙක් කියලා හිතුණා වගේ වැඩක්. ඔය හුස්ම දිගයි කියලා හිතන්නේ. පජානාති එකේදී ඒකේ වැරද්දත් එක්කම මේ ඉතිසීම දැනෙන්න ඕන. හැබැයි නිතිලක් නැහැ. දැන් දන්නවා එහෙනම් එතන වැඩ පිළිවෙලක් තියෙන. ප්‍රත්‍යක්ෂයෙන් හැබැයි ඒ ටික අපි දැකලා නෙමෙයි ශ්‍රද්ධාවෙන් තමයි ගන්න තියෙන්නේ නේ. ප්‍රත්‍යක්ෂේ නැත්තම් මෙහෙම සිද්ධියක් දේශනා කරලා තියෙන. අපි ඒකට අනුව අපේ අදහස දාන්න නැතුව හිතන්න. يعني වැඩ පිළිවෙලට එන්නේ. ඒ අපි දන්නේ කරේ තව මොකද්ද එකක්. නැතන හැංගිලා තියෙන. එතන අදහසෙන් දාගත්තු ඇත්ත කියන එකයි ප්‍රත්‍යක්ෂ බවයි දෙක. එරුවන් තරණයි.
උසයි එතකොට සක්කාය දිට්ඨි ඒ කියන්නේ මම වැරදි කියලා ඉස්සෙල්ලම තේරෙන්නේ ඒ සද්ධානු පජානාති වෙනකොට. එහෙම එහෙමද? ඒ වගේ අදහසක් තමයි මට.
ඔය ඒක දැන් දැන් සක්කාය දිට්ඨිය කියලා දකින්න වෙනවන්. අපි කතා කරන්නේ සද්ධානු දිට්ඨිය නැති
මට. ඒ කියන්නේ සද්ධානුසාරී වෙන ඒ ඒ මට්ටමේදී තමයි මේ මම වැරදි කියලා ඉස්සෙල්ලම පේන්න පටන් ගන්නෙ වගේද? ඒ කියන්නේ මේ සම්මා දිට්ඨිය ඇති වෙන තැනම නෙවෙයි. ඊට කලින් එහෙම අදහසක් එහෙම වගේ තමයි මට තේරෙන්නේ. ඒක හරියද දන්නේ නැහැ. මේ මේ දේශ මේක හැටියට.
සර්වන්සරණයි. අර සක්කාය දිට්ඨිය කියන එක දකින එකයි වැදගත්. ආ දැන් අපි ඕක දකින්නේ නැතුව නැති කරනවා කියන එක අදාළම නැහැ.
හරි.
එතකොට දැන් මේ හුස්ම හම්බ වෙනවා කියන එක සක්කාය දිට්ඨියමයි. රූපයක් හම්බ වෙනවා කියන එක සක්කාය දිට්ඨියමයි. රූපේ නිසා සතරාකාර සක්කාය දිට්ඨිය. අපි රූපේ ලක්ෂණ ටික හොය හොයා එකෙන් එතර වෙන්න ගියාට ඒක මේ හරියන එක නෙවෙයි කියන එක එතකොට පැහැදිලි වෙනවා.
ඔව් සර් ඒක පැහැදිලි. ඒක දැන් මේ දේශනාවේ හැටියට ඇත්තට මේක මම තේරුම් ගත්ත විදිහ වැරදිද දන්නේ නැහැ. මේ දේශනාවේ හැටියට මේ අර දැන් කල්යාණ මිත්‍රයාගෙන් අරම දහම වචනේ එහෙනකොටම ඒ කියන්නේ එහුණට පස්සේ නෙවෙයි එහෙනකොටම මේ යෙදීමම වැරදි කියලා එවලෙම ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා තමයි කියන්නේ ඇහෙන දේ හරි හින්දා. එතකොට ඒ අවස්ථේ එතන ඒ මම දැන් මම වැරදි කියලා එතන ලැබිලානේ. එතකොට එතන පජානාති වෙලා
ඔය ඒක තමයි බලන්න තියෙන්නේ. මම වැරදි කියලා ලැබෙනවද කියන එක.
ඔව් ඉතින් එහෙමනම් නැහැ තාම ලැබිලා.
ඉතින් එහෙම නැති එකකට කියන්නේ මේකද මේකද කියලා ගලපන්න අවශ්‍යතාවයක් නැහැ. හා
හා
දැන් අපට තියෙනවා සද්ධානසාරී පුද්ගලයා මොන වගේද කියලා හොයන්න ඕන වෙලාව
තියෙනවානේ. හ්ම්. දැන් අර රහතන් වහන්සේ සෝවාන් ඔක්කොම අතහැරලා දැන් සද්ධානසාරී වෙනවා.
ඔව් එයා වල්ලගෙන ඉන්නේ දැන්. දැන් කොහොම හරි
ඒ කියන්නේ කිට්ටුම එක්කෙනා. ඔව්.
ඔව්. එතකොට ඒකේ ධර්මතානෝටි ඒක ලක්ෂණ ටික බැලුවහම ඇති ඉඩ මේ වගේද කියලා හොයන එක ආයි සක්කාය දිට්ඨිය.
සක්කාය දිට්ඨියම තමයි. හරි හරි හරි. ඒක හොඳයි සර්. ඒකේ නිතරම අපට ඒක මතක් කරන එකත් ලොකු බුඟක් වටිනවා. නැත්තම් මේ සක්කාය දිට්ඨියමනේ බැහැගෙන ඉන්නේ. ඒක ඒ මතක් කරන්න කරන්න ඇත්තටම ඒකට සිහිය යනවා. සිහිය එදෙනවා. දැන් මේ එතකොට දැන් මෙතන දැන් මේ හරි සර්. ඒක පැහැදිලි වුණා. ඒක පැහැදිලි වුණා සර්. ආයිමත් මේක අහන්න ඕන සම්පූර්ණයෙන්ම. හොඳයි සර්. තිරුවන් සරණයි. බොහොම පිං.
කාය සංස්කාරං කියනකොට එතන කාය සංස්කාර විදියට පසම්බයං කාය සංස්කාරං අසුසිසාවතිසිස්කති පසම්බයං කාය සංස්කාරං පසුසිසාවතිසිස්කති කියනකොට එතන දැන් කාය සංස්කාර ගැන කතා කරනවා. ඊට පස්සේ සබ්බකාය ප්‍රතිසංවේදී කියනකොට සබ්බකාය කියනකොට එතන වේදනා කය අපි දන්නවා වේදනා කයක් කියනවා සිතකත් කයක් කියනවා ඒ ටිකත් ඉන්ක්ලූඩ් වෙන්න ඕනද එතන සබ්බකාය කියනකොට නැත්නම් රූපය ගැන විතරක් එතන බලන්නේ ડોක්ටර් ස්ටේවස්
කාය කියන එක පාළියේ ස්වභාවයක් කියන එක ධාතු ස්වභාවය කාය අපි රූප කියලා මේක රූපද කියලා කියන්න අපිට රූපයක් තියෙන්න ඕනේ. දැන් රූප කියන එක අපි හදාගෙන ඉගරක්. ඒක අදහස් වෙනවද දැන්? දැන් බල්ලා ඉන්නවා වතුරේ ඉන්න බල්ලා තමයි රූපේ. ඒක සතර මහා දාස. ඒකට ඒකට සාපේක්ෂව යා මනින්න හදනවා අනිත් ඒවා. තේරෙනවද? කාය
පිළිබඳව
මේ තේරුම් ගන්න සත්‍ය පැහැදිලි කරන්න. දැන් කාය කියන අපි රූප කියන ස්වභාවයක් දැන් අපි හදාගෙන එක මෙහෙමයි කියලා දාගෙන ඉවරනේ. රූප කියන්නේ මේකයි කියන්නේ. එතනත් වැරදිනවා. ආපු ප්‍රශ්නේ එතකොට වැලීද? ඒ කියන්නේ අපි දැන් අපට අවශ්‍යයි රූප කියන්නේ මේකයි කියලා තීරයක් හදන්න. ඒක හදා ගන්න පුළුවන්. මේකත් අදාළ නැහැ කියන තැනට යනවා. තේරුණාද ඒක? අදහස.
ලැඟදලි අර ඔබතුමායි පැහැදිලි කරපු විදියට අපි අර මුත්‍ය ගැන කතා කරපු ඉස්සලා අර සුනන්ද මහත්තයා කතා කරපු විදිහේ අර මුත්‍ය ගැන දැනගන්න ඔය හිත ගැන අපි දැන් විදිහට දැනගන්න මේ දැනගෙන මේ එතකොට තවරතන සම්බකාය කියනකොට හිත ගැන හිතගෙන කය කියන එක ගැන හිත ගැන වේදනාව හෝ මරණය ඉතන විදිහට මේ ඒකත් තේරුම් ගන්නවද? දැන් මෙතන මේ කාය උපස්සනාව නිසා එතන රූපය ගැන විතරයි ඉතින්දී කන්සන්ට්‍රේට් කරන්න කියන එක කොයි අදහසක් තමයි ඉන්නේ? ඊට පස්සේ වේදනාව වෙන වෙනම අරගෙන තියනවා. හැබැයි ඒ උතලින් අර ඊළඟ ටික බැලුවොත් අර කාය කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ වේදනාව විදිහට හිතේදීවත් සංස්කාර පරිසංවේදී ඊට පස්සේ චිත්ත සංස්කාර මතක නැහැ කොහොම හරි ඉතින් කාය ගැන කතා වෙන්නේ නැහැ මට මතකයි මේ රූපය ගැන කතා කරනකොට තමයි ඉතින් කාය ගැන කතා කරන්නේ සංස්කාරය කියලා අර කියන්නේ වේදනානුපස්සනාවේ සුඛ පරිසංවේදී ඊට පස්සේ මට මතක නැහැ පොඩ්ඩක් බලලා කියන්න ඔය එතන කැක් කයක් ඉන්නේ නැහැ කියලා කවදාවත් මම හිතුවා.
ඔව් මං කියන්නේ දැන් කාය කියන එකට නැත්තම් රූප කියන එකට අපේ අර්ථයක් තියෙනව නේද? රූපය කියන්නේ මේකයි. ඒකට සාපේක්ෂව නේද වාහන ප්‍රශ්න ටික යෙදෙන්නේ. රූපය මෙන්න මේ වගේ දෙයක්. කියන එක යෙදෙන ගන්නවට
එඩ්වර්ඩ් මහත්මයා, ඔබතුමාගේ ප්‍රශ්නය අපි මේ වෙන කාට හරි මහත්මයාට හරි කාට හරි පුළුවන් නම් අපි කතා කරමුද මේ රවි මහත්මයා සම්බන්ධ වෙනකම්. ආයි පොඩ්ඩක් ප්‍රශ්න කිව්වොත්
මගේ ප්‍රශ්නේ අර මේ කාය ගැන කතා කරලා අපි මගේ තැන ඊට වැඩි හොඳ ප්‍රශ්නයක් අහන්න පුළුවන් අර සමත් මහත්මයාගේ අර විපරණාමය ගැන යවුවා. ඒ විපරණාමය ගැන අහපු ප්‍රශ්නේ සමත් මහත්මයෝ මේ එක්තර තේරුණේ නැහැ පොඩ්ඩක් ඒ ගැන සමිඳුහන්සේ කියපු ටිකත් එච්චරම පැහැදිලිුනේ නැහැ. ඔබතුමායි අහපු ප්‍රශ්නය ඒ විපරණාමය පැත්තෙන් කතා කරපේගේ මට තේරිච්ච විදිය විපරණාමයක් කියන්නේ අපිට අද වචනයක් අපි දෙයක් අල්ලගෙන කියන වගේ අදහස තමයි මට ආවේ. ඒ ඔබතුමා අහපු ප්‍රශ්නය අහපු කෝණයයි ඒ ගැන සම්මාසයේ දීපු උත්තරයි පොඩ්ඩක් අපිට පැහැදිලි කරන්න පුළුවන් නම් සමත් මහත්මිය බොහොම පිං තෙරුවන් සරණයි.
එච්චර දන්නේ නැවන් ඒ ගැන මේ හැබැයි මම මට ඉස්සෙල්ලා දැන් මේක අපි දැන් අනිත් ගැන යම් කිසි විදිහකින් නිරවුල් කිරීමක් කරගන්න අපි ලෝකෙින් දැකපු කොහොනේ ඒ විදිහට දෙයක් සිබිලා වෙනස් වෙන එක ඒකෙන් ඒ හිතුවත් මේ ඒ ධර්මයේ තේරුම් ගැනීමට පොඩි අපහසුතාවයක් වෙනවානේ ඇත්තටම ලෝකෝත්තර ධර්ම ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම විපරිණාම ධර්ම කියන එකත් අපිට ඒ විදිහට තියෙන අර්ථය අපිට එන හැඟීම දෙයක් ඒ හැඟීම යට තියෙනවා ඇත්තටම දෙයක් සිදුලා ඒක වෙන විදිහකට පස් වුණා හරි මොකක් හරි ඒ වගේ අදහසක් නැති මේක ඒකේ ඉල්ලිලා ඒ අදහස තියෙනකන් අර ධර්මයේ තේරුම් ගන්න යන එකට බාධාවත් තියනවා වගේ හැඟීමක් තමයි මට ආවේ. ඒකයි මම පැහැදිලි කරගන්න ඇරුවේ ස්වාමීන් වහන්සේගෙන්. මම ස්වාමීන් වහන්සේ කිව්වේ දැන් මෙතන මේ බාධාවත් තියෙනවා නම් ඇත්තටම ඒක අපි දෘෂ්ටියක් විදිහට ගන්න හොඳ නෑ. අර යට තියෙන අර්ථය මේ අපිට ලෝකෙට ඇත්තෙන් හම්බෙච්ච එක ඒක හුඟක්ම වැහැගෙන ඉන්නකොට අර ඉතින් ගැලෙන්න තියෙන අමාරුව තමයි තියෙන්නේ. එහෙම හිතනවා. ඒක තමයි.
අර ඔබතුමයි කියන උත්සාහ කලේ මම හිතන්නේ අර අනත්තනි අත්තමානි මේ කියන එකේම තමයි අර අපි නාම රූපෙට තමයි බැහැගෙන ඉන්නේ කියන එකනේ. හැම වෙලේම අපි නාම රූපෙට බැහැගෙන තමයි දෙයක් දකින්නේ කියන වගේ අදහසක් නේද ඔතන. අර විපරණාමය කිව්වත් අපි මේ රූපයක් විපරණාමය කියන දෙයක් අපි හදාගෙන තමයි විපරණාමය දිහා දකින්නේ. අනේ වගේ අදහස් ඉන්නේද ඒ අදහසක් නේද කියන එක තමයි මට තේරෙන්නේ. ඒ ගැන තවත් ගැඹුරක් තියෙනවා නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තවත් තේරෙන්න.
ඔව් ඒකෙන් ඒ ගාථාවෙන් කියන අත්‍යවම සීක කෝණේ මේ පුතර්ජන කෙනෙක් පුත ලෝකේ හම්බ වෙන විදිහනේ. එතකොට ඒ කෝණේ කොහොමද ඉතින් මේ නාම රූපය තුල බැහැගෙනම තමයි ඉන්නේ දැන්. මේ අද සාකච්ඡා කරපු දේශනාවල පෙන්වන්නේ අර පුතර්ජන පැත්තේ ඉඳලා අර පැත්තට තේරුම් කරන්න යන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට දැන් එතකොට ඒ කියන්නේ අපිට මේ දෙයක් දේවල් තියෙනවා මේ ලෝකේ තියෙනවා කියන තැනේදී අපි අනිත්‍ය කියන ස්වභාවයටයි විපරිණාම කියන ස්වභාවයටයි යන්නේ මාර්ථ තියෙනවනේ අපිට හැංගීම්. මේ වගේන තමයි එතන විමසිලිවත් වෙන්නේ. මොකද අපිට අරක වැහිලානේ තියෙන්නේ දැන් නාම රූපයක සිඳගෙන ඉන්නා කියන එක පුතර්ජන පැත්තෙන් දන්නේම නැති කාරණාවක්. කොහොමදවත් නොයන්න බැරි එකක් නේ. එතකොට ඒක තේරුණා කියන්නේ මේක පැත්ත ඒක තේරුණොත් යම් විදියකින් ඒක අවබෝධ වෙලා නැත්නම් ඒක කිසිසේත්ම අපිට දැනෙලවත් නැත්නම් එතකොට අපිට බලන්න තියෙන්නේ මේ පවතින තත්ත්වයේ අනුව තමයි. පවතින තත්ත්වයේ අපේ වැරද්ද කොහොමද එවිලා තියෙන්නේ කියලා. ඒ වැරද්ද එවිලා තියෙන එක පොඩ පොඩ පිරිසිදු කරගන්න තමයි අර අනිත්‍ය කියන එකේ අපි ලෝකෙින් ගත්ත අර්ථ ටික ටික ඒවා එවිලා ඉන්න ගැතිය අඩු කරගන්න ඕන කියන එක තමයි මට එතන ඉතින් අර ඉස්සෙල්ල ප්‍රශ්න අතර සද්දාන්සාරී ඒ අවස්ථාවෙත් වෙන්නේ අර නිත්‍ය කියලා ගත්ත අදහස එහෙමද එහෙම ගන්න එක වැරදි කියලා ශ්‍රද්ධාවෙන් බාර ගන්නවානේ. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන චක්කුමන්නිච්ඡන් කියලා ඒකට අනුගත වීමට යම් කිසි ශ්‍රද්ධාවක් උපදෙලා තියෙනවා. ඒකට විමසලා බලලා ඒ කියන්නේ ලෝකෙ පැත්තෙන් විමසලා බලලා අරක තමයි මේ ඒක අවබෝධ නොවුණත් තමන් හිතපු තැනට මේ හොඳටම පහර වැදිලා. ඒ කියන්නේ තමන්ගේ ලෝකෙ පැත්ත පිටිස්සෙන්ත මේ ඒගස්තු දෘෂ්ටි ටිකට පහර වැදුනහම අතන්ට අනුගත වෙන්න ශ්‍රද්ධාව ඉස්මතු වෙනවා. ඒ වගේ අදහසක් මන් තියේ. අර ඔබතුමා මතු කරපු ඒ ගාථාව හැබැයි කියවෙන්න වෙන කෝණයක්. මෙතන මේ සූත්‍රවල දේශනා කරේ කෘතඥ පැත්තෙන් ඉඳලා බලන පැත්ත. පෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අර මේ ශ්‍රද්ධානුසාරී ඉගෙන පොඩ්ඩක් සඳහන් කරානේ. ඒ කියපු කාරණාවත් මේ හුඟක් වටිනවා. ඒකත් මේ මට මම බොහොම පින් දෙමින් බාර ගන්නවා. ඒකටත් ඔබතුමාට තෙරුවන් සරණයි. බොහොම පින්.
රවි මහත්මයා සම්බන්ධ වෙලා දැන් නම් ඉන්නේ. රවි මහත්මයා අර ඉස්සෙල්ලා ප්‍රශ්නේ ඔබතුමාගේ ඉතුරු ටික කතා කරන්නත් පුළුවන් නේද?
එතන මං හිතන්නේ මං අර කිය කියා හිතේ එක්ක නැත්ේ අප කර පායන්පත් ඒක පාඩු පස්සනාවද වේදනාන් පස්සනාවද චිත්තාන් පස්සනාවද ජීවයි අපිට දැනට අදහස තියෙන්නේ ඒ මොකද්ද වේදනාව මොකද්ද ඒවට සාපේක්ෂව බුදුහාමුදුරුව දෙන්නන්නේ මොකද්ද මේක කායන පස්සනාවද වේදනාන පස්සනාවද චිත්තාන පස්සනාවද කියලා වර්ග කරන එකද එහෙම නැත්නම් ඒ කය පිරිසිඳ දකින්න වැඩ පිළිවෙල. එතනයි කයන් ප්‍රශ්න. ඒකට ඒ රූපය පිරිසිඳ දකිනකොට ඔය ගැන එන අදහසයි ඒක දකින්න කලින් තියෙන අදහසයි ಜಾති දෙකක් වෙනවා. ඒ කියන්නේ ಜಾති දෙකක් කියන්නේ අපේ අදහස තමයි ඒකට දානවා මිසක් බුදුරජාණන් වහන්සේගේ අදහස නෙවෙයි අපිට. මොකද කය කියන එකට අපේ අදහස දානවා. වේදනා කියන එක, චිත්ත කියන එක අපේ අදහස දාලා ආවක ස්නාක් වස්සා, ඕක චිත්තානුසස්න, ඕව වර්ග කරනවා. ඒකට තමයි ওই ගැටලු එන්නේ ඇත්තටම. ඒක මම කියන්නේ මේ කය පිරිසිඳ දකින්න ඒ මේකෙදි කියන්නේ ඒක දැකලා ඉවර වෙලා ප්‍රශ්න අහන්න කියන එක නෙවෙයි. තීන තියෙන්න ඕන. ඒ විමසීමේදී අපි යොදා ගන්න වෙනවා. අර කය පිළිබඳව දැක්කොත් කය පිළිබඳ අදහසේ අපිට ධර්මයට ගලපලා ගන්න රූපය සංකල්පය කතා කරනවා. අනිච්ච කියන ඔය ධර්මතාවලට ගැලපුණොත් නිකමට හිතන්න දැන් අර අර අපි ඔක නිශ්චිතව ඉඳන්ට ප්‍රශ්න අහන්නේ අනිශ්චිත පැත්ත දැකලා. ඒක මාර නිකන් කියන්නේ ඒක වතුරේ බල්ලෙක් බව දැකලාද ඔය ප්‍රශ්නේ අහන්නේ. එතකොට අර ඒ ප්‍රශ්නේ දැන් හිතාගෙන ඉන්න එකයි ඔකේ ඒ දකින්න විදිහේ වෙනසක් වෙනවා. එහෙනම් ඒකට දැම්ම උත්තරේ දෙහා උත්තරයක් දුකට වැඩත් නැහැ ප්‍රශ්නේ අඩුවක් තියෙනවා නේද? ප්‍රශ්නේ අඩුව තේරෙන්නේ ඒ අපිට ඒ දාර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ප්‍රත්‍යක්ෂ නැවුණත් ශ්‍රද්ධාවෙන් පිළිගන්න එකට දහමට ගලපලා මෙන්න මේ වගේ ස්වභාවයක් කියන මට්ටමින් විතරයි අදහසක් ගන්න පුළුවන්. පෙරුවන් සරණයි.
තිරුවන් සරණයි. තිරුවන් සරණයි සර්, කාටවත් දැනට ප්‍රශ්නයක් නැත්තම් මම අහන්නම් පොඩි ප්‍රශ්නයක්. මේ අර ඉස්සෙල්ලා අපේ නිලන්ති මහත්මිය එහිවි අර මේ ආස්වාස ප්‍රාස්වාස එක ගැන අහලා අර එතකොට විස්තර කරානේ මේ දැන් හික්මෙනවා අපි දැන් හුස්ම ගන්න ගමන් හුස්ම තිබුණට දැන් විඥාණය කරපු මායාවක් නේක දැන් හුස්ම තිබුණට අපි හික්මෙනවා කියලා හුස්ම බාරගන්නේ නැහැ. ඒ වගේ අදහස් තමතාවේ ඒ විදිහට හික්මෙනවා කියලා. ඒතකොට සර් දැන් එහෙම දැන් ඕක දැන් දකින්න නම් ඒ අර පච්චුප්පන්න ස්වභාවයේ දකින්න නම් දැන් අර එහෙම නිකන් බලන් ඉන්නේ ඉතියාට ඉතින් වැඩක් නැහැනේ. මට හිතෙන්නේ මේ දැන් එතකොට දැන් අර අපි ගිය සැරෙත් අර කතා කරලා කිස අර කිව්වේ මේ දැන් දකින්නවා කියනකොට ඇහත් නැහැ රූපෙත් නැහැ මේ දකින්න ක්‍රියාව අන්න ඒ වගේ දැන් ඔතන මුත ගත්තොතින් දැන් කය නෙවෙයි ඒ දැනීම කොහමරි අර දිත්ත වගේ දැනීම එහෙම අරගෙන මේ ඒ කියන්නේ දැන් අරම දැන් හුස්ම අපි බාර ගන්න නැහැනේ දැන් මේ හික්මෙනවා කියන්නේ මේ මේක අදහසක් නෙවෙයි මම දැන් මේ ප්‍රශ්නයක් වශයෙන් ඇත්තටම ඉදිරිපත් කරන්නේ. එහෙම ඒ කියන්නේ දැන් ඔය ඒ දැනීම කියන එකේ දැන් අර ගිය පාරස කිව්වේ දැන් අර මේ ඇසීම එකේ මේ ඒ අර මේ රූපණය විඳීම හඳුනා ගැනීම අර ඒ පහනේ උතන දැන් වැඩ කරන්නේ. ඒතත දැන් ඒක උතෙන්ට සම්බන්ධ කරලා කොහොමද අපි එහෙම මෙනෙහි කිරීමක් කරන්න ඕනද දැන් ඒ කොහොමද ඒ පැත්තට යොමු වෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් මේ පැහැදිලි කරලා දෙන්න සර්. තේරුවන් සරණයි බොහොම පිං.
ඔව් ඒක තමයි මං කිව්වේ දැන් මේක කායනුපස්සනාවද නැත්නම් රූපේ බලන එකද නැත්නම් කියන එකට වඩා ඒ දහමට අනුව කය පිරිසිඳ දකින්න එක. ඒක දැන් ඔය ඔබතුමිය අහපු මුත කියන ස්වභාවය දැන් අපි සාමාන්‍යයෙන් ශරීරයට දැනෙනවා. නැත්නම් හුස්ම නිසා දැනෙනවා. නහයේ හැපිලා දැනෙනවා කියන පැත්තෙන්නේ අපිට හම්බ වෙලා තියෙන නහයයි හුස්මයි හම්බ වෙලා. එහෙම නැත්නම් මගේ කය හම්බ වෙලා. එතකොට අපි දැනීම මොකක්ද කියලා දැනීම කියන එක විස්තර කරන්න ගියොත් අපිට කය හෝ දැනෙන දේ නැතුව දැනීම මොකක්ද කියලා කියන්න බෑ. ඒ කියන්නේ හුස්මේ දැනීම බලන්න කියනවා මිසක් දැනීම බලන්න කියන්න බෑනේ. ඒ නැත්තම් නහයේ තියෙන දැනීම් බලන්න කියලා මිසක් දැනීම බලන්න කිව්වොත් අරකට අදාළ නැහැ. ඒ කියන්නේ දැනීම මොකද්ද ඇහුවොත් ඒක විස්තර කරන්න අපිට අධ්‍යාත්ම පැත්තෙන් හරි බාහිර පැත්තෙන් හරි සම්බන්ධ කරන්න වෙනවා. එතකොට මේ දැන් රූපය ගැන බලන්න, කය ගැන බලන්න කියනකොට අපි ශරීරය අල්ලගෙන ඕක ගැන මේ ශරීරයට තමයි කිව්වේ. නැත්තම් මේ හුස්මට තමයි මේ රූපේ කියලා කිව්වේ කියලා ඔතනින් අල්ලගන්න. එහෙම නැතුව දැන් ඒ කය සකස් වුණේ කොහොමද? කියන්නේ මේ ඔත කියන දැනීම් පැත්ත නෙවෙයි අපි මෙනෙහි කරන්නේ. අන්න එතකොට ඒක වැරදිලා. දැන් බුදුහාමුදුරුවෝ මේ මුත කියන එක තේරුම් ගන්න හුස්ම ගැන හරි කය ගැන හරි බලන්න කිව්වා. මොකද ඒක තේරුම් ගන්නකොට තමයි කය පිරිසිඳ දකින්න. කය නැත්නම් රූපය අවිද්‍යා ප්‍රත්‍යයෙන් බව, සංකත බව, අනිච්ච බව වැටහෙන්නේ ඔන්නය මුත කියන ස්වභාවයේ තමයි මේ හොයන්න ඕන තැන. ඒ කියන්නේ මේ පච්චුප්පන්න යෝධම්මං කියලා තැන මේ එතෙන්ට එකයි මේ අර වර්ග කිරීම කරලා තියෙන්නේ. කායනුපස්සනාව වේදනානුපස්සනාව කියන අපි ඕකේ කය වේදනාව චිත්ත ධම්ම කියන ධිකාරගෙන ඒකෙන් මේක බලන්න ගියත් අර මේ මූලික ස්වභාවය අමතක කරලා ඒක විස්තර කරන්න දාගත්තු ටික දේවල් කරගෙන ඒවා අවිද්‍යාව නිසා අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේකයි බාර ඒව වතුරේ බඳු බව ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. දැනට අර ප්‍රත්‍යක්ෂ කතාවට කලින් දේශනාවට අනුව මෙහෙම කියන තැනින් තමයි අපිට ඒක ගන්න වෙන්නේ. මොකද ප්‍රත්‍යක්ෂ ඥානෙ නැති හින්දා. ප්‍රත්‍යක්ෂ ඥානෙ නැති බව පිළි ගැනීමමයි කිව්වේ අර මුලින් ප්‍රශ්නෙට. ප්‍රත්‍යක්ෂ නම් ඕකේ ආයි හිතන්න දෙයක් නැහැ. ඒක ඒකත් එක්කම පෙඩිලා දැනිලා ඉවරයි. මේ කියන කතාව. ඇගනේ අපිට දැන් වසුරට වතුර දිහා බැලුවා කියලා අපිට කිසිම දෙයක් පිහිටන් නැති එක ප්‍රත්‍යක්ෂ වෙලා ඉවරනේ. ඒක ආයි හිත හිතා බලන්න ඕනේ නැනේ. ඒ වතුරේ හැදුනේ මෙහෙමයි මේ කාලෝකය ඇවිල්ලා එහෙම ප්‍රතිබිම්බයක් හැදුනා අරකටයි මේකයි ඔය විස්තර අවශ්‍ය නැහැනේ. රූපයේ ඇත්ත தත්තේ එතන ඒක ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවා. ඒක හැබැයි උපමාවේ අදහස විතරයි. දැන් ඔන්න ඔය ඒ ප්‍රත්‍යක්ෂ ස්වභාවය අපේ ශරීරේ හම්බ වෙනකොට තියෙනවද? එහෙම නැත්නම් ඒතන තේරුම් ගන්න ඕන අපේ අය පිරිසිඳ දැකලා නැහැ. චක්කායනුපස්සනාව වැඩිලා නැහැ බුදුරජාණන් වහන්සේ. දර්ශනය වැඩිලා නැහැ. ඒකට අන්නේ එතන දැන් ඒක පිළිගන්නේ ශ්‍රද්ධාවෙන් එසක් ප්‍රත්‍යක්ෂයෙන් නෙවෙයි. අපේ අවබෝධයෙන් අත නෙවෙයි. හැබැයි ඒක පිළිගන්න ප්‍රඥාවක් අවශ්‍යයි. හරි. අන්දව පිළිගැනීමක් උත් නෙවෙයි මේ. අන්දටම දන්නවා මේ කියපු දේ ඇත්ත වෙන්නේ නැති. හැබැයි ඇත්ත දැකලා නැහැ. ඒක ඇත්ත නෙවෙයි කියලා හිතන්න හේතුකුත් නැහැ. අපිට ඒ හින්දා ඒක ශ්‍රද්ධාවෙන් හර. ශ්‍රද්ධානුසාරී පැත්තට කක්කැලට වෙනවා. ඒක තමයි කියන්නේ. ඒකේ මුත කියන එක විශේෂයෙන් ඒක මුත පිළිසිඳ දැකලා නැති හින්දා දැනීම පමණයි කියන තැනට යන්න බෑ අපිට. මකද අපිට දැනුණ දෙයි දැනෙන පැත්තයි ඩාගෙන ඉවරයි. තිරුවන් සරණයි.
අනුමයිස තිරුවන් සරණයි. බුදුහමතුන් ඒකට මස දැන් අර මේ එතකොට දැන් එතන එහෙම ඉන්නකොට අපි අර මෙනෙහි කිරීමක් විතරයි කරන්න පුළුවන් වෙන්නේ මේ ශ්‍රද්ධාවෙන් මේක පිළි අරගෙන. එහෙම නේද සර්? එහෙමද? පටිච්චසමුප්පන්න බව මෙනෙහි කිරීමක් මේ තමයි කරන්න වෙන්නේ නේද සර්? කියන්නේ අර කිව්වා වගේ අර ප්‍රත්‍යක්ෂ නැහෙනේ. ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන ඒ ධර්මයට ගලපමින් මේ විදිහට තමයි කරන්න වෙන්නේ නේද සර්?
ඒක ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා කියන එක අත්දව කරන්නත් බැහැ. මේ ධම විමසන්න ඕන.
ඕ ඕ ඕ විමසමින් තමයි. ඕ.
නැත්තම් වෙන්නේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට හරි. එහෙම නෙමෙයි. තමන්ගේ පැත්තෙන් ඒක ඊට වඩා
ගැඹුරින්
යොදන්න වෙනවා. බුද්ධ දේශනාව මේකද කියන එක පැත්තට යෙදෙන්න
ඕන. යෙදෙන්න ඕන.
මේ කියන එක අනුගාරී දේශනාවට ගැලපෙනවද කියලා බලන්න නුවණ තියෙනවා. පෙරවන් තරණ.
ඒ කියන්නේ සාර දැන් රූපණය විඳීම හඳුනා ගැනීම දැන් ඒවා විස්තර වශයෙන් මේ දේශනාවල කියවෙනවනේ. දැන් අපි එතකොට ඒවා එක්කම තමයි මේක ගලපඳ මේ වෙන්නේ. එතකොට ඒ හරහා තමයි අපිට යම් නුවණක් ඇති වෙන්නේ නේද සර්? ඒ විදිහට එහෙම කියලා තමයි මම හිතන්නේ. මේ සර් හොඳයි බොහොම පිං. මම හිතන්නේ මගේ ඉස්සෙල්ල ප්‍රශ්නෙටත් මේ කෙනෙක් ගොඩක් පිළිතුරක් ලැබුණා. හොඳයි සර් බොහොම පිං. තෙරුවන් සරණයි.
සර් තෙරුවන් සරණයි. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා සර්. අපි දැන් අසුභ භාවනාව වඩනවනේ. අසුභ භාවනාවේදී සර් අපි ලෝකෙට අයිති විදියනේ එක මේ කරන්නේ මේ ගොඩක් අය මේ සර්කල් දුන්න විදිහට ඒක කරන්නේ. අර ස්වාමින් වහන්සේ සංඥා හතක් කිව්වා. මරණ සංඥා, අසුභ සංඥා. ඉතින් ඒකෙදි සර් මේ දැනගන්න ස්වාමින් වහන්සේ කිව්වා දැන් හැම වෙලාවෙම කියන්නේ බුද්ධ වචනය ඒක අපි නිතරම සජ්ජායනා කරන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම ස්වාමින් වහන්සේගේ ආයතනක් වම හරි අපටත් හරිම වඩාත් හරි සංවේගයක් ආවා. ඇයි අපි මේම කිව්වම කරන්නේ නැත්තේ කියලා. ඉතින් නිතර දැන් අපි ඒ තියෙන එක තමයි කියවන්නේ. දැන් අර අසුභ සංඥාවේ දීලා තියෙන විදිහට මරණ සංඥාව විත්තකත සූත්‍ර එක සජ්ජායනා කරනවා උදේ හවස්ට. තේරුම දන්නේ තින්ද? ඒකෙන් අර අර එතනනේ එහෙම කියලා තියෙනවනේ බුද්ධ වචනේ. අර්ථය දන්නේ නැතුණාට එද්දා නම් කිව්වම හරි සංවේගයක් ආවා. ඇයි මේ හරියට මේ උත්සාහ කරනවනේ මේක අපට වටහා දෙන්න ස්වාමීන් වහන්සේ. එතකොට සර් එතන අපි අර්ථය දන්නේ නැතුණාට එතන තියෙනවනේ අසුබ සංඥාව වඩන විද්‍යා හරි කොහොමරි මේ මේ බුද්ධ වචන ළමයි ඒක තමයි තියෙන්නේ. ඉතින් ඒක දැන් මේ නිතර භාවිතා කරනවා අර්ථය දන්නේ නැතුණාට. නැත්තම් අපි වඩන වඩන්නේ අරක ලෝකෙටයි තියෙන්නේ. දර අසුබ සංඥාව කියලා අපි වඩනවනේ මේ ශරීරයේ කොටස් එළියේ තියලා ඒක යස්ත එහෙම්ම ඒක චුට පැහැදිලි කළ දෙන්න සර්. තෙරුවන් සරණයි.
ඔව් අපි සාමාන්‍යයෙන් අසුබ සංඥාව කියලා වඩන්නේම ලෝකෙටයි. ශරීරයේ තියෙනවා ඒක පිළිකුල්. නැත්තම් ආහාර තියෙනවා ආහාර පිළිකුල් අසුබ. ඔය සංඥාව දෙක ගන්න හද. එතකොට ඒක ලෝකෙට ආයි. හැබැයි පළවෙනි දේ තමයි ඒ වඩන එකෙත් ලොකු අපකාරයක් තියෙනවා. දැන් අපි කියන්නේ ආර ප්‍රතිපදාව කතා කරලාට ප්‍රතිපදාව අමතක කරන්න එක. ඒක වඩන එක හරි වටිනවා. දැන් මේ කතා කරන්නේ ඒක කරන ගමන් ඒ කියන්නේ ඒකට යන දර්ශනේ කොතර දැස් එතකොට ඒ උපතර දර්ශනේ මේක නිවේ කියලා තේරුම් ගන්න අර බුද්ධ දේශනා ආයයි සඥා සඥායනා කරන එක හරි උපකාරයක්. නැත්නම් අපි ටිකක් කල් භාවනා කරනකොට මොනවා හරි අත්දැකිනකොට හරි දැන් අපි මාර්ගයේ කියලා හිතෙනවා දැනෙන. ඒ මොනවා හරි අත්දැකිනකොට ඔබ තව වැඩි වෙනවා. ඒ අත්දැකීම එක්ක අපිට අමතක වෙනවා ආයේ ඒකට අදාළ දේශනාව බලන්න ඕන කියන එක. එතකොට එහෙම මනසකට ආයේ ආයේ අර දේශනාවේ තියෙන්නේ මෙහෙමයි කියන එක ඇහෙනවා. ඒකට තමයි අඩු ගානේ කල්යාණ මිත්‍රෙක් ඉන්නවොන නැත්නම් අපිම කල්යාණ මිත්‍රය හදාගන්න. ඒකට උදව් වෙනවා කියන්නේ. වෙන කෙනෙක් කියන එක හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. දැන් මේ ලෝකෝත්තර දර්ශනයේ බක් වෙලාවට වැරදි. ඒ අපි එහෙම අහටි දැකලා අර දේශනාව ප්‍රඥානා කරනකොට නුවණ තියෙන කෙනා තේනවා. මෙන්න මේ කියපු එකට වඩා තව මොනවද තියෙනවනේ ඕකට වඩා වෙනස් නෙමේ කියන එක ඇහෙනවා. හන්ද එතකොට අර ඒක විමසන්න පටන් ගන්නවනේ. නැත්තම් හුඟක් වෙලාවට වෙන්නේ මේ භාවනා කරනකොට මොනව හරි අත්දකින්නවා. ගුරුවරය කියන එකටත් ගැළපෙනවා, Tamanටත් ඒක ගැළපෙනවා. ඒකට මේකයි දේශනාව කියන මතයකට යනවා. අපිට මග ඇරෙනවා අර ලෝකෝත්තර දර්ශන. ඉතින් දකිනවා ඒක ඒ සත්‍යයන් ගන්න පුළුවන් විශේෂයෙන් Tamanගේ භාවනාවට අදාළ එකක්. එහෙම නැත්නම් නොතේරෙන එකක්. දැන් මෙන්න මේක කිව්වහම මොකද්ද අදහසක් තියෙනවා මට තාම පැහැදිලි නෑ. එතකොට ඒ කොටස පාඩම් කරගෙන හොඳට නැවත නැවත කියන්න ආයයි කියන්න. එතකොට දැන් අද කියපු පච්චපන්න යෝදම් අතත්තත් ඉස්සත් ඒකේ ගොඩ ටිකක් පාඩම් කරගෙන අපි සංඝා දාන වාගමී යන අපිටිකන් සංඝනාද කියලා ඒ ඔයිට ඒක ආසාව බද්ද එකටත් සූත්‍රයෙන් අරන් පාඩම් කරගෙන. ඔව්. දැන් ඒක තාම හරියටම පැහැදිලි නැහැ නේද ආයයි. කියා ඉන්නේ. හරි උපකාරය තමන් කරන භාවනාවට අදාළ ඒක ගීමානන්ද සූත්‍රයක් තමයි. ඒ අසුභේ කොටස අරගෙන තතරයක් හරි ඒක පජ්ජානා මේක හරි
වටිනවා. ඒක අර වෙනම ඒ ගාථා වෙනම රෙකෝඩින් එකකට අරගෙන ඊට පස්සේ ඒකයි මේ සූත්‍රෙ පිටේ ඒකයි අරගෙන මේ අහලා මේකේ අර අපිට වචන වුණත් මේ වෙන විදිය එහෙම කරනවා.
ඔව් දැන් Tamanta එක කියන්න පාඩම් නැත්නම් රෙකෝඩින් එක අහන එකත් හරි
වටිනවා. ඔව්.
ඒක හැබැයි හරියට සද්ද කරන රෙකෝඩින් එකක් නම් හොඳයි. එහෙම නැත්නම් රෙකෝඩින් එක යන අතරේ පාලි ගාතාව බලාගෙන Tamanta ඒක කියන්න ඕන.
තමයි සර් කරන්න අර දැන් අපි ගොඩක් ධර්මයේ ඉතින් දැන් අහනවා හැමෝ නෙමෙයි කියර කියන්නේ එහෙම අරක හොඳයි මේක නරකයි කියන එක නෙමෙයි අපි දැන් අර දිගටම යන විදියක් කියන අනෝම දස්වාමින් වහන්සේගේ එහෙම එතකොට ඒවත් ඔයාලගේ දැන් අපි එක කෝණයකට එනවා නෙමෙයි ඒක අරගෙන රෙකෝඩ් කරනවාම වැඩසටහනින් වෙනම රෙකෝඩ් කරනවා මේ ත්‍රිපිටකයේ තියෙනවනේ ඒක දාලා තියෙනවනේ ඒක යනකොට මේක කියනවා මම උතෝට අපිට වැරදෙන තැන් හදාගන්න පුළුවන්නේ
ඔව් ඒ කියන්නේ අපිට ඔක පාඩම් නැට පස්සේ ඒක තේරුමත් එක්ක එනකොට එනකොට ඊට පස්සේ තමයි ඒකේ තියෙන පොඩි පොඩි අඩුපාඩු තේරෙන්නගන්නේ
ඔව්
දැන් මුලින්ම ඔය පොඩි අඩුපාඩුකක් කිව්වට අපි කියම එකවත් ගන්න නැතුව ඒ වෙනස තමන්ට දැනෙන්නේ නැහැ වචන එක සත් එක අඩුක් කිව්වට ස්පින් එක තාපි අර වගේ කියන ඒක ඒකම ඉන්නතනට අර කියන එක හොඳට තේරෙනවා මේ කියන්නේ මෙතන ඒ වගේ දේවල් වලට උදව් වෙනවා ඒ වැඩි ඒක බොහොම හොඳ දෙයක් අන්තරම්
තේරුවන් සරණයි අපිට දැන් එදිනෙදා බාහිර වැඩ කරත් අපිට අර ගාතාව කියාගෙන අර වැඩේට යෙදෙන්න පුළුවන්
ඔව්
දෙරුවන් සර්ණයි බොහොම පිං දෙරුවන් සර්ණයි මට එතන තව කාරණාවක් පොඩ්ඩක් ඉදිරිපත් කරන්න හිතනවා මේ දැන් ඉස්සර ඇත්තම හරි වටිනා එම සත්‍යඥා කරනකොට අපි පරිහායවල බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ අපිට නිතර නිතර මෙහි වෙනවා එතකොට ඒකෙන්වත් ඒ අපිට දැන් තේරුච්ච තැන්න ඒවා ආපහු නැවත කොහෙන් හරි අහලා හරි සාමාන්‍ය කෙනෙක්ගෙන් පැහැදිලි කරගන්න අපි උත්සාහවත් වෙනවා මේ ඒ ධර්මයේ කියන එක ගැන පැහැදිලිතාවයක් ඇති කරගන්න. ඒ වගේම අපිට මට හිතෙන දැන් තව සමහර දේශනා හම්බ වෙනවා දැන් ඔය එතුමි සඳහන් කළා වගේ මේ අර සංඥා හත පිළිබඳ සූත්‍රේ. දැන් ඒකට දැන් ප්‍රායෝගිකවත් කරන්න අපිට දෙකක් තියෙනවා. ඉතින් අපිට ඒකත් අරකට සමගාමීවම පටන් ගන්න පුළුවන් නම් ඒ කියන්නේ සංඥාවක් සංඥාවක් කියන්නේ මොකද්ද සංඥාවක් මේ සංඥාවක් භාවිතා බහුලීකృత කරගන්නවා කියන්නේ මොකද්ද කියන ඒකත් විමස ගන්න පුළුවන් අපිට දැන් අද හිම ස්වාමීන් වහන්සේ සඳහන් කරානේ අර අපි නිතරම සංඥාවයි සංකල්පයයි කියන එක පටලව ගන්නවා කියලා නෑ ඒ කියන්නේ මොකද්ද ඒකට අපි දැන් හිතන එකට නෙවෙයි මෙතන සංඥාව කියලා කියන්නේ ඒ වගේ දැන් අපි ඒක පොඩි පොඩි අදහසක් නිරෝධ කරගෙන අපි බලන්න කොහොමද මේ සංඥාවක් අපිට දැල්ලෙන්නේ දැන් මේ දිලම කියන සංඥාවක් හැමතිස්සෙම සංඥාවක් යෙදිලමයි අපිට දෙයක් අඳුර ගන්නවා නම් දෙයක් අපේ ලෝකෙට දිවි වෙන සංඥාවක් යෙදිලමයි එතකොට දැන් මේ සංඥාව වෙන එකකින් එක වචනින් නැහැ කියන්නේ මේ සංඥාව නැතුව වෙන විදිහකට සංඥාවක් ඒ හඳුනා ගැනීමට ඇතුළත් කරගන්න එක කොච්චර අමාරු වැඩක්ද කියලත් අපි තේරුම් අරගෙන දැන් මේක දිනු කරගන්න යනකොට දැන් භාවිතා කරන එකනේ මෙතන මේකේ අර්ථයේ මේ දේශනාවේ මේක භාවිතාවට ගන්න කියන්නේ මේ සමහර ස්වාමීන් වහන්සේලා කියන්නේ කණ්ණාඩි දෙකක් දාගත්තා වගේ කියලා. ඒකට ඒ කියන්නේ Tamanta දී හමු වෙනකොටම මේ සංඥාවෙන් තමයි යෙදිලා තියෙන්නේ. දැන් ජානාති කියනවනේ අපිට මේ විපරීත සංඥා කීපයක් ගැන අනිත්‍ය දුක්ඛ සංඥා දුක්ඛේ සුඛ සංඥා ඒ වගේ කියලා. ඒතකොට මේක අනිත් පැත්ත ගහන වැඩ පිළිවෙලක් විදිහට දැක්කම දැන් අර ඇත්තම සංඥා කියන්නේ මොකද්ද? ඒක මේ ඒකට වෙන එකක් දාගන්නේ කොහොමද කියන එක අර කන්නාඩි එක දාගන්නවා වගේ ඒක කරන්න ගියාම කොහොමද වෙන්නේ කියන එක පැත්ත බලලා ඒක දෙන්නේ. ඒත් මේ සාර්ථකම වෙන්නේ ඉතින් අර සත්‍යඥාන කළා ඊට පස්සේ මේක අපේ ප්‍රතිපදාවට අනුගත කරගත්තොත් කොහොම හරි ඒකෙන් අර උගක් මහත්ඵලයි මහා නිසංසයි කියලා තියෙනවනේ. ඒකට මම හිතුවේ පැත්තක් පොඩ්ඩක් කියන කිව්වොත් බලන්න කොහොමද හොඳ වෙයි කියලා තිරුවන් සරණයි.
ඊටමත් මහත්මයා මේ සූත්‍ර මේ සත්‍යයනාව ගැන කතා මේ බුදුන් ස්වාමීන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් මේ ළඟදී තියෙනවද? රදත් ස්වාමීන් වහන්සේත් එක්ක සඳහන් කරානේ.
ඔය කියන්නේ අර බුදුරජාණන් වහන්සේ කියනනේ සුත්තාදත්තා වස්සපරිකිතා මනසංපෙක්කිතා කියලයි. වස්සපරිකිතා කියන්නේ අවස්ථාවක් තමයි ස්වාමීන් වහන්සේ අලි පුරත් මේක සම්බන්ධ කරලා තේරුම් කරන්නේ. ඒකද ඔබතුමා ඇහුවේ කියන්නේ දතා එක තව තවත් වචනෙන් ප්‍රගුණ කරන එකකින් තව තවත් ඒක වැඩිපුර තමන්ගේ ඇතුලේ මේ ධාරණය වෙනවා කියන කාරණාව. ඒ ඉස්සර ගැනීම ක්‍රමවලදී හඳ නගා කියවන විදිහක් තිබිලා තියෙනවානේ. එනේ පොකටම අපි පොඩි කාලෙක මම හිතන්නේ ඉස්සරහා මේ පාඩම් කරනකොට ඒක හඳ නගලා විතරයි කිය හඳ නගලා කියවන්න දෙනවා. ඒකට දැන් ඒ කටෙන් යන එක ආපහු කනට වදිනවා. ඒකේ ධාර්ම ශක්තිය ඒ ඉස්සර තිබිච්ච කියලා දෙන ක්‍රමයක්. ඒක ඇත්තටම මේ නැත කාලෙදි තමයි මේ සද්ද නැතුව කියවන එක ඇවිල්ලා තියෙන්නේ. ඒකට මේ ඒකෙන් මම හිතන්නේ ඉස්සර ඉඳලම මේ ඒ යෙදීමේ ක්‍රමයක් ක්‍රමවේදයේ තුල තිබිලා තියෙනවා. ඒ වචනෙන් අචිතා පරිචිතාගේ කියන්නේ සජ්ජාන කරන ක්‍රමය ඉස්සර තිබිච්ච ක්‍රමයක්. ඉතින් ඒ අනුව හිතලා බලද්දී අපිට දැන් කාලේ ඒක නැහැ මේ අභාවයට ගිහිල්ලා. ඉතින් හැබැයි ඒක කියන වටිනාකම දැන් මේ මෑතකදී කරපු මේ පරිශන වලින් හැම හෙදිරක් වෙනවා. ඒක උඟක් ඒකෙන් උගන්වන ක්‍රමයක් විදිහට ඒක හරි සාර්ථකයි කියලා. ඔබතුමා ඇහුවේ ඒක දන්නේ මට හරියට.
මම මේ මට දැනුනේ අර සූ ස්වාමීන් වහන්සේත් කිව්වා මේ ළඟදි සූත්‍රයක් කරා කියලා ඒක සම්බන්ධයෙන්. එහෙම එකක් මට තේරුණේ ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේගේ දේශනාවලදී. මට හිතුණා මේ මොකක් හරි මේ ළඟදි ස්වාමීන් වහන්සේ ඒ සජ්ජායනාව ගැන මේ සම්බන්ධ සූත්‍රයක් මොකක් හරි කරාද කියලා. එහෙම විශේෂ සූත්‍රයක්.
තෙරුවන් සරණයි තුලානි මිස්තර මජ්ජේ සූත්‍රයේ ස්වාමින් වහන්සේ එක හොඳට මේ දත්ත පරිචිතා ඒක ගැන විග්‍රහ කළ තුනා තව ස්වාමින් වහන්සේ කෙනෙක් ඇසුව ප්‍රශ්නයකට මේ දත්ත කියලා ගන්න ඕනේ සූත්‍රේ යන්නේ කර තිබුණා අර මජ්ජේ මන්තන නිප්පති තම්බුයි මහා පුරුෂෝති අන්නේ එක මේ ඒක කියලා හොඳට විග්‍රහ කළ දුන්නා. ඒක අපි දරාගත්ත යුත්තේ කොහොමද එහෙම කියලා නම් මේ දාලා තිබුණා මම ඒක ඇහුවා. ඒකද දන්නේ ස්වා සමාවෙන්නේ තෙරුවන් සරණයි.
හොඳයි එහෙනම් මම බලන්න හොඳයි බොහොම පිං
සමත් මහත්මයා හැබැයි ඒක මේ ප්‍රොයි කියන
කමන්නේ අනේ මම මේකට කියන්න හැදුවේ අර තමන් භාවිතා කරන දැන් භාවනාවට අදාළ සූත්‍රය. එහෙම නැත්නම් මේ කාලේ විමස විමස ඉන්න කරුණකට අදාළ සූත්‍රය. අනේ වගේ දෙයක් පාඩම් කරගෙන නිතර නිතර සජ්ජායනා කරනවා නම් හොඳයි කියලා මට නිකන් හිතෙනවා. පෙරවක් කරන
මෙන් මෙහෙම කතාවක කියනවා ડોક્ટર රවි එතකොට දැන් අර මම අහලා තියෙනවා දැන් ස්වාමීන් වහන්සේලා එහෙම මේ ඔය වචස පරිචිතා කියන්නේ මේ මේ අර මට තියෙන ප්‍රශ්නයක් තමයි ඔය තමන් අර දැන් අර ස්වාමීන් වහන්සේලා එහෙම මේ ඉස්සෙල්ලා අවසර ගන්නව නේද මේ දැන් බෝඩ් එකක ලියන්න ඒ වගේ දෙයකදී අවසර ගන්නෝනේ මට අහලා තියෙන විදිහට බුදුහාමුදුරුවෝ බිම කුරුකු ගන්න හරිය මෙහෙ දැන් මට තියෙන දෙයක් තමයි මේ මට දෙයක් දැන් මම පොඩි කාලේ පාඩම් කරනකොට උනත් ඔය ඒ ලෙවල් එකෙන් පාඩම් කරනකොට මට තිබිච්ච හුරුවක් තමයි මේ නිකන් දේවල් අර කල්ුවැල්ල කරන් ලියන එක. මම පාඩම් කරන කාලේ බෝඩ් එකේ තිබුණ ගෙදර මම ඕක ලියුවම මට ඒක දිහා බලන් ඉන්නකොට ගාන හදපු කොනක් මට මේ මතක තියෙනවා. ඒ කියන්නේ ඒක දිහා බලන් මම ගාන හදලා මම ඒක දිහා බලන් ඉන්නකොට මට ආයි මේ මතකයි ඒ ගාන හදන විදිය. හැබැයි බුදුහාමුදුරුවෝ එහෙම අර කුරුටු ගාන එපා කියලා වගේ දෙයක් කියලා තියෙනවා කියලා වගේ මට අදහසක් කියලා මොකද හාමුදුරු කෙනෙක් බෝඩ් එකේ ලියන හදනකොට නැටිකලා ඒ දේ විස්තර කරන්න හදනකොට අවසර අරන් තමයි මේ ඒ දෙය කරන්න කියන එක මම කීප වතාවක් දැකලා තියෙනවා. ඒ ගැන පොඩි අදහසක් කියන්න දැන් මට ඒක කරන එක හරිද එහෙම නැත්නම් ඒක පවක් සිද්ධ වෙන දෙයක්ද එහෙම කියන කොටක් අදහසක් දෙන්න ડોක්ටර් අවි කරනවා සර්.
මෙහෙමයි අපිට ඕක දිනක් සිද්ධ වෙනවද පවක් සිද්ධ වෙනවද කතාව නා අදාළම නෑ. මේ දහම අවබෝධයෙන් උදව් වෙනවද නැද්ද? දහම දකින්න උදව් වෙනවද නැද්ද? එතෙන්දී ඔය මතක හිටින එක ගැන සූත්‍රයක් තියෙනවා. අර මට නම මතක නෑ. අර බ්‍රාහ්මණික විල අර වේද ග්‍රන්ථ පාඩම් කරනවා ඒවා සමහර වෙලාවට මතක හිටිනවා සමහර වෙලාවට මතක හිටින්නේ නෑ කියන එකට දෙන උත්තරේ තමයි නීවරණ යටපත් වෙලා නම් මතක හිටින්න කියන එක පංච නීවරණ. එතකොට මේ නීවරණ යටපත් වෙන විදිහේ ඕන වැඩ පිළිවෙලක යෙදিলা ඒක කියනවා නම් එතකොට ඒක මේ මතක හිටින කතිය තියෙනවා නේද? කොහොන භාවනාවක් වෙන්න පුළුවන්. උෂ්මදීහා ටිකක් වෙලා බලා ඉන්න එක වෙන්නත් පුළුවන්. බුදු ගුණය, මෛත්‍රිය ඒ ඕන එකක් වෙන්න පුළුවන්. ඉතින් දහම හොයන්න විමසන්න පොඩ්ඩකට කලින් ගහිත එකඟ වෙන විදිහේ වැඩක් කරනවා නම් ඒක අනිවාර්යෙන් ප්‍රතිඵලයක් තියෙනවා. පෙරවන් සරණයි.
කොබම් පින්බෝල් තියෙන ප්‍රයිට් එසකොට දැන් අර තමන් ඔය ධර්මය දැන් මට තියෙන්නේ අර පරිචයන කරන එකට වඩා මට කියලා ඒක දිහා බලාගෙන ඉඳකින් මට ඒ ගැන හොඳට ධර්ම ශක්තියක් තියෙනවා නම් ඒක කරන්න කියන එක වගේ දසක් ඒක කමන්නේ කරාට කියන එක වගේ දසක් තමයි මුතුම කියන්නේ. මේ කියන්නේ අර වචසා පරිචිතා කියනක කට්ටියකට සමහරක් කාලවට ගෝචර වෙනවා, සමහර කට්ටියට මෙහෙම දෙයක් ලියලා ඒක දිහා බලාගෙන ඉඳලා ඒ ගැන ආමිත මෙතන මේ වචනේ මට තේරෙන්නේ නැහැ කියන
කෙනා. ඒකේ මොන විදිහකට හරි එන්න ඕන අපිට දැන් කටපාඩම් නැත්තම් කටපාඩම් වෙන විදිහේ උපක්‍රමයක් ඔය. ඒකයි මං කිව්වේ ඒක මතක නැත්තම් පළවෙනි දේ කියනවා හගෙන පාලියක බලාගෙන කියවන්න පුළුවන්. ඔබ ටිකක් කල් කරනකොට මේ මතක හිටිනවා. මතක හිටියට පස්සේ අපිට පොත ඕනත් නැහැ, අහන එක ඕනත් නැහැ. ඒක සමන්තුලින් කියන්න පුළුවන්. ඒක අර ජමත් මහත්තයා කිව්වා වගේ සද්ද කරලා කියනවා නම් ඒකේ ලොකු වටිනකමක් තියෙනවා. Tamanta ඇහෙන්නේ නැහැ. ඒක ඉතින් බුද්ධ දේශනාවනේ වගේම කරන්න තියෙන එක වචසාපච්චිත. ඒක අපිට මොන විදිහකට හරි කරන්න පුළුවන් ගන්නත් එනවනා ඒක කරන්න පුරුදු වෙන්න. ඒකද ඒක බුද්ධ දේශනාව. පෙරවන් සරණ.
බොහොමකින් බොහොමකින් ડોક્ટર පෙරවස.
අවසරයි ડોક્ટર ආවි. පෙරවන් සරණයි.
ඔව් ප්‍රශ්න තියෙනකොට අහගෙන යන්න දෙන්න. පෙරවන් සරණ.
සේවන් සරණයි ડોક્ટર ආවි. අර උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති සිතස්ස අඤ්ඤ සත්සං පඤ්ඤායති කියන එතන සිතස්ස අඤ්ඤ සත්සං පඤ්ඤායති කියන තැන සුට්ටක් පැහැදිලි කරන්න දෙන්න සේවන් සරණයි.
ඔය සිතස්ස අඤ්ඤ සත්සං කියනකොටම අපි හිතුවොත් මේ තියෙන රූපයකට සිද්ධ වෙන දෙයක් කියලා. එතන අඩුවක් තියනවා කියන්නේ ඒක ලෝකෙට අයිති එතන ආකාරය. හරි. එතන අපි රූපය බාර අරගෙන රූපෙට සිද්ධ වෙන දෙයක් නේ හිතන්නේ.
එහෙමයි.
ඒකට ලෝකෝත්තර දර්ශනයේදී එන්න ඕන රූපය හම්බ වෙන ගතියම සිද්ධියක් ඔය. අනික වතුරේ බල්ලගෙන් හිතන්නේ දැන් බල්ලා අන්‍ය තත්වයකටපත් වෙනවා කියන එකයි. ඒ බල්ලෙක් හම්බ වෙන සිද්ධියේ ඒක අවබෝධ වෙන විදිහේ වැඩ පිළිවෙලයි කියන එක දෙකක් නේ. ඒකෙන් තේරුම් ගන්න ඒ ඉතත්ස අඤ්‍යතත්සං කියනකොට දෙයක් පනෝලා ඒකට සිද්ධ වෙන දෙයක් කියන්න ගියොත් ඒක ලෝකෙටයි ඉති. ඒ සිද්ධිය නෙවෙයි.
ડોક્ટર આવી એટકොට ઉપાદો પඤ્ඤායති කිව්වම එතකොට දෙයක් ඉපදිලා කියන එක නෙමෙයි දෙතنين අදහස් වෙන්නේ.
නෑ නෑ. අර වතුරේ බල්ලගෙන්ම හිතන්න. වතුරේ බල්ලා උපදි නැහැ. සකස් වෙන්නේ නැහැ.
සකස්.
ඔව්. ඒ සකස් වෙන්නේ නැහැ ටී තේරුම් ගැනීම බල්ලෙක් ඉපදුනා කියන එකයි ඒ සකස් වෙන්නේ නැති කියන එකයි දෙකක්.
එහෙමයි.
අපි රූපය දාගෙන නෙවෙයි හිතන්නේ. රූපය හම්බ වෙන්නේ අවිද්‍යාව නිසා නොදන්න කම නිසා.
එහෙමයි.
ඒතරන්නේ ඒ පැත්තෙන් උත්පාද කියන එක. කියන්නේ ඒක සකස් වෙන සංස්කරණය වෙන හැටි සංස්කරණ ගතිය.
එහෙමයි.
හරි. එතන රූපය අදාළ නැහැ.
එහෙමයි සකස් වීම.
ඔව්. අනේ එතන පිරිසිඳ දකින්නකොට තමයි උපාද උපඤ්ඤායති. එතකොට අන්නේ සකස් වෙන භවයේම තමයි අන්‍ය තත්වයේ තියෙන්නේ. ඒක ටිකක් අර පැහැදිලි කරන්න අමාරුයි. අර අපි ජමත් මහත්තයා වන් හිතන්නේ අර විපරිණාමය ගැන ඇහුවේ ඒකටත් ඔය කතාවම තමයි කියන්නේ.
එහෙමයි.
ඔව්. ඔව්. දැන් විපරිණාමය කියනකොටම අපිට හිතෙන්නේ තියෙන රූපයක් වෙනස් වෙලා යනවා කියන එකනේ. ඒක නිවේය ඔය කියන්නේ. හරි. ඊට වඩා ගැඹුරුයි. මේ අනිත්‍ය බව දකින්න අනිත්‍ය බවත් එක්කමයි ඔය විපරිණාමයට අදහස තියෙන්නේ.
අදහස වෙන්නේ අනිත්‍ය බවට.
ඔව්.
එතකොට
වයෝ සංඥා ඇති කියන තැන එතන ප්‍රවිමත්ම වයය කියන එකටත් ඒ ලෝකෝත්තර දර්ශනයට යනකොට ඒ වගේ අදහසක්. මේ උපදින ගතියම වය ස්වභාවයක් නිසා ඉපදුන දේ නැති වෙන එක නෙවෙයි.
හරි හරි එහෙමයි.
ඒක තමයි මේ දකින කෝණය වෙනස් වෙන්න ඕන කියන එක ඔය කියන්නේ. නැත්තම් ඔය වචන ටිකම අපේ අදහස දා ගන්නවා වෙන අදහසකට.
එහෙමයි එහෙමයි. අපි ඉපදිච්ච දෙයක මය දකින්නවා කියලා තමයි හිතන්නේ.
ඔව්. ඔව් ඔව්. එතකොට ඕකේ. ඔව්. හිතන්න පැත්තක් තමයි මේ Nirodha ස්වභාවය. ඒ කියන්නේ අනුත්පාද ඉපදිලාම නැති ස්වභාවය වෙනස් කරන ගතිය.
සිතදීලාම නැති ස්වභාවයේ වෙනස් කරනවා. ඒක තමයි සිතස්ස අන්න සම්පන්න.
නැහැ. නැහැ. එකෙම්ම ඒ කියන්නේ ලෝකෝත්තර දර්ශනයේදී එන්නේ අර විරෝධ ස්වභාවය, නිරෝධ බව නැති කරනවනේ අපි. මෝඩකමට උපදිනවනේ.
එහෙමයි.
ඔය ඔය ධර්මතාවයට අදාළව තමයි ඔය වචනවල තේරුම් ටික එන්න ඕන.
එතනදී අපි දැන් නිරෝධ ස්වභාවය කියනකට අපිට හේතු අතීතන තියෙන හටගත්ත දේ හේතු නැත්නම් එතන එහෙම දෙයක් සකස් වෙන්නේ නැති බවම තමයි නිරෝධය කියන්නේ. එහෙමද?
අන්න හරි. නූපදීන ගතිය.
නූපදීන.
උපදීන ගතියයි නූපදීන ගතිය.
එහෙමයි.
පදුන දේ නැති වෙන කතාවක් නෙවෙයි.
නෙවෙයි නෙවෙයි. හරි හරි.
දැන් ඊමස්මින් සති ඉදන් හෝති ඊමස්මින් අසති ඉදන් නහෝති කියන ධර්මතාවේ න්‍යායයි තේරුම් ගන්න ඕන. ඒක පැහැදිලි කරන්න තමයි ඔය හැම වචනේම දෙන්නේ.
නිරෝධ ස්වභාවය.
ඔව්.
වත්‍රි බල්ලා ගැන හිතපුවම ඒක සුට්ටක් ලේසිය අවබෝධ කරගන්න.
ඒ වතුරේ බල්ලා එකේ ඔය අදහස තේරුම් ගත්තා නම් ඕක තියෙන.
එහෙමයි.
ඒ උපමාවෙන් දෙන්න හදන අදහස.
මොහොන් තින් ડોක්ටර් ආවේ මොහොන් තින් සර්වන් සර්ණයි.
සර්වන් සර්ණයි. සර්වන් සර්ණයි සර් මේ මේ රාජිනි මහත්මයා අහපු එකේම තව පොඩි ප්‍රශ්නයක්. මේ සර් ඒකට දැන් අනිත්‍ය සංඥාව කියන්නේ දැන් අපිට දැන් හැමදේම දකින්නකට ස්ථිර තියෙන නිත්‍යතමනේ අපිට පේන්නේ මේ නිත්‍යම සංඥාවෙන්නේ පේන්නේ අපිට. එතකොට දැන් මේ අනිත්‍ය සංඥාව කියන්නේ ඔය දැන් අර පැහැදිලි කරලා දීපු ඒවත් ඒ ස්වභාවයවල් ගැන තියෙන ඥානයත් එක්කම මේක සකස් වෙච්ච දෙයක් කියන සංඥාව. එහෙම වගේ තමයි මම තේරුම් ගත්තේ සර්. ඒක හරිද?
ඔය සකස් වෙන්නේ අවිද්‍යාව මත කියන්නේ.
ඔව්. ඒ ඒ අඥානයත් එක්ක. ඔව්. ඒ කියන්නේ අනිත්‍ය සංඥාව කියතර ඒ කියන්නේ දැන් අර ඒ කියන්නේ වතුරේ බල්ලා වගේ එතකොට අනිත්‍ය සංඥාව. එහෙමද?
ඔව්. ඒක තමයි මං කියේ. ඒ උපමාවේ ගන්නව නම් ඒකේ ඔය අදහස ගන්න පුළුවන්.
ගන්න පුළුවන්. හරි හරි. ඒක ඇත්තට මේ උපමාව හරිම ප්‍රයෝජනවත් ඕන තැනකට මේ දාලා ඒක තේරුම් ගන්න මේ යම් කිසි ඒකෙන් උපකාරයක් වෙනවා. හොඳයි සර්. තිරුවන් සරණයි. බොහොම පිං.
සංසාරමයි. සංසාරයේ මාතෘකාවෙන් මට පොඩි ප්‍රශ්නයක්. ඒක නම් මේ සංසාරික නම් මේ දැන් ඒ අනුරූප සංඥා සූත්‍රයේ සංඥාහත විචාර කරනකොට උඹත් වැඩගත් කියලා මත කරපු කාරණාවක් තියෙනවා. ඒ කියන අන්තිම සංඥා දෙක තමයි අනිත්‍ය දුක්ඛ සංඥායි දුක්ඛය අනත් සංඥායි. දැන් මේ දෙක තමයි මේ මාර්ගයට පැමිණෙන ඥානයත් එක්ක කරන දෙකක් විදිහට තමයි එතන මේ පොඩි වෙනසක් එක්ක තමයි මේ සංඥා දෙක ගැන සඳහන් වෙන්නේ. නමුත් අර අනිත් ඔක්කොම ටික ලෝකෙට පටන් ගන්න පුළුවන් ඒ අනිත්‍ය සංඥාව පවා එතන ඒ විග්‍රහය ටික වැදගත් කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඒක පස්සට ගන්න, ඒ කියන්නේ අපිට කරන්න බැරි දෙයක් කියලා හිතන දේ අනිත්‍ය සංඥාව පවා එතන මේ කෙනෙකුට ඒක පුරුදු කරනවා නම් ඒ විස්තරයේ සුදුත් හැටියට ඒක පටන් ගන්න පුළුවන් විදිහට තමයි එතන සම්නාසීස්තර කරේ මට තේරිච්ච විදිහට. තේරුම් ගන්න
ගැටලු නැත්තා අවසන් කරමු නේද? ඒකෙන් සර නැහැ.
හොඳයි රවි මහත්මයා. එහෙමනම් අපි අවසන් කරමු. එහෙමනම් අද දිනත් ඔබතුමා ඇත්තටම ඔබතුමාගේ මේ කොතරම් මේ කාර්යබහුල වුණත් අපි වෙනුවෙන් මේ ඔබතුමාගේ වටිනා කාලය මේ වැය කරලා අපිට මේ ඉතාම වටිනා ධර්ම දානමේ කුසලයක් සිද්ධ කරගත්තා. ඒ වගේම අප සියලු දෙනාමත් ඉතාම මේ උනන්දුවෙන් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ අප රැස් කරගත්ත මේ කුසලොත් ඔබතුමාටත් ඔබතුමාගේ ගුරුවරයන්ටත් පින්වත් දෙමව්පියන්ටත් මළගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්මාබෝධිය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ චාමත් මහත්මයාටත් ඒ වගේම මේ මේ ප්‍රශ්න ඉදිරිපත් කරපු සියලුම දෙනාටත් ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාටමත් ඒ වගේම නන්නයිටින් උපකාර කරපු සියලු දෙනාටමත් පෞල්වල සියලු දෙනාටමත් ධර්ම අවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අද මේ සාකච්ඡාව අවසන් කරන්න කියලා රවි මහත්මයාට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි රවි මහත්මයා. ඔබතුමාට බොහෝම ස්තුතියි මේ කාලය වැය කරාට. තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි. අදත් අපිට මේ සාකච්ඡාව කරගෙන යන්න උදව් උපකාරී වෙන මේ නාලිකාව හදලා දෙන්න. ඒ අස්තික මහත්මයා ගාන මහත්මයා පොදු පෞලේ සියලු දෙනාටම ඒ වගේම මේක සම්බන්ධකරණය කරන පුරාණ මහත්මිය රෙකෝඩ් කරන කමල මහත්තයා තුළු මේ තාක්ෂණික පැත්තෙන් උදව් කරන හැමෝම ඒ වගේම ප්‍රශ්න අහපු උත්තර දුන්න සාකච්ඡාවට සම්බන්ධ වුණු හැමෝටම ඒගොල්ලන්ගේ පවුල් වල අයටත් අපි රැස් කරගත්තු කුසල් සේරම අනුමෝදන් වෙලා නිරෝගී භාවය ලැබිලා උතුම් ධර්ම අවබෝධය සඳහාම හේතු වාසනා වෙන්න කියලා ප්‍රාර්ථනා කර පෙරවන් සරණයි හැම දෙනාටම.
සාදු සාදු. තෙරුවන් සරණයි රවි මහත්මයා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.